නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අමනසිකාරාධිකරණං ච පනමේ සමාධි වච්චවි සමාධින් හිචුතේ ඕභාසෝ අන්තරධායති දස්සනං ච රූපාණං සෝහං තථා කරිස්සාමි යථාමේ පුන න විචිකිච්ඡා උපජ්ජිස්සති න අමනසිකාරෝති ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි විශේෂයෙන්ම සමාධියට පාදක කරගත්ත, සමාධියට මුල් වෙච්ච, සමාධිය ඇසුරු කරන යම් යම් සූත්‍ර කීපයක් මේ දිනවල සාකච්ඡාවට අරගෙන තිනවා. ඉතින් ඒ යටතේ අපි ගිය සතියේදී ඉස්සරහින් තියාගත්ත මජ්ක්‍ධිම නිකායේ උපක්ඛිලේශ සූත්‍රය, මේ උපක්ඛිලේශ සූත්‍රය මුල් කරගෙනම අපි තව ටිකක් ඉදිරියට යන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. උපක්ඛිලේශ සූත්‍රය එක පැත්තකින් මේ ශාසනය තුල විවිධ මට්ටමේ ඇතැම් අවස්ථාවන් වලදී භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච කලහයන්, එමත් නැත්නම් විවාදයන්, ඔවුනොවුන් අතර මත ගැටීම් හෙලි කරන අවස්ථාවක්. මොකද ඒ වෙනකොට බුදුරජාන් වහන්සේ ഘോഷිතාරාමයේ, කොසඹෑනුවර ഘോഷිතාරාමයේ වැඩ වාසය කරනවා. නමුත් භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතර යම් විනය කාරණාවක් මුල් කරගෙන මත බෙහෙදයක් ඇති වෙනවා. ඉතින් උන්වහන්සේලා ඕනෝන් සමග විරසක වෙනවා, උනෝන් අතර සෑහෙන වචන හුවමාරු වෙනවා. ඒ නිසා අන්තිමට බුදුරජාන් වහන්සේට මේ සිද්ධිය සැලකනවා. බුදුරජාන් වහන්සේ උත්සාහ කරනවා ඒ අයව සමගි කරන්න, මේ මත බෙහෙදය සමනයටපත් කරන්න. නමුත් බුදුරජාන් වහන්සේ කියන දේවත් අහන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ අයට දහමක් දේශනා කළා, මේ සමගි වීමේ අනුසස් දේශනා කළා. හැබැයි ඉතින් මේගොල්ලෝ කියන දේ අහන්නේ නැති නිසා හුදෙකලාව සිටීමේ, හුදෙකලාව වාසය කිරීමේ වටිනාකම තවදුරටත් අගය කළා. බුදුරජාන් වහන්සේ හුදෙකලාවම වඩිනවා. ඉතින් එතකොට මෙතන මේ සිද්ධි සමුදායක් තියෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධ විනයට මූලික කරගත් කරුණු කීපයක් විනය පිටකේ මහවග්ගයේ සඳහන් වෙනවා. ඊට පස්සේ මෙතන මේ බුදුරජාන් වහන්සේ ළඟට ඒ අයට අවවාද අනුශාසනා කළා, තනිවම කාලය ගත කරන්න මේ පෙළ ගැහෙන ආකාරය මේ උපක්ඛිලේශ සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට අමතරව කෝසම්බිය සූත්‍රෙත් භික්ෂුන් වහන්සේලාට ඒ අවවාද කරපු ආකාරය තවදුරටත් සඳහන් වෙනවා. ඊට අත්තමතරව මේ අපි උපක්ඛිලේශ සූත්‍රයේදී තේරුම් ගන්න ඒ තාම සමගි සම්පන්නව වාසය කරන අනුරුද්ධ, කිම්බිල, නන්දිය කියන ස්වාමීන් වහන්සේලාගේ ඒ තවදුරටත් උන්වහන්සේලා අරහත්වයට පත්වීම දක්වා කටයුතු කරපු ආකාරය චූලගෝසිංග සූත්‍රය වැනි සූත්‍රවලදී දේශනා වෙනවා. බුදුරජාන් වහන්සේ මේ ഘോഷිතාරාමයේ ඉන්න භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඒ අයගේ තියෙන ඒ ප්‍රගල්භ භාවය, එහෙමත් නැත්නම් කියන දෙයක් අහන්නේ නැති ගතිය, ඒ වගේම ඔලොමොල ගතිය, එහෙමත් නැත්නම් අවවාදයට නොනැමෙන ගතිය තවදුරටත් මතු කළා. ඉතින් බුදුරජාන් වහන්සේ වඩිනවා. ඒ මුලින්ම වැඩම කරන්නේ බාලක ලෝණකාර ගාම කියන ඒ තැනට. එතනදී එතන අපි කිතුමු නියං ගමක් වෙන්න පුළුවන්, ගමක් වෙන්න පුළුවන්. එතන වැඩවාසය කරනවා තනිවම බගු කියන ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේත් එක්ක සුහද පිළිසඳරක යෙදෙනවා. උන්වහන්සේගෙන් සුවදුක් බුදුරජාන් වහන්සේ විමසනවා. විමසලා බලලා උන්වහන්සේට අවවාද අනුශාසනා කරලා ඊට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ වැඩම කරන්නේ පාචීන දේශයට, පාචීන වංශදාය කියන කොටසට. ඉතින් එතන වාසය කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේත්, කිම්බිල ස්වාමීන් වහන්සේත්, නන්දිය ස්වාමීන් වහන්සේත්. ඒතර ඒ වෙනකොට උන්වහන්සේලා කවුරුවත් අරහත්ත්වයට පත් වෙලා නැහැ. දැන් බුදුරජාන් වහන්සේ එතනට වැඩම කරනවා. වැඩම කරද්දී එතන ඉන්න උයන්පල්ලා බුදුරජාන් වහන්සේව නවත්තනවා. මොකද ඒ උයන්පල්ලා තේරුම් ගන්න තියනවා මේ වෙනකොට අර තුන් ස්වාමීන් වහන්සේලා ඊටාම සමගි සම්පන්නව, ඒ වගේම ශාසනය තුල ඇලීමකින් යුක්තව, ශ්‍රමණ දහම තුල හොඳට අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා, ශ්‍රමණ ගුණ පුරනවා. ඉතින් ඒ අයට බාධා වෙනවට එතුමා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එතුමා දන්නේ නැහැ මේ වඩින්නේ භාගතුන් වහන්සේ කියලා, නැත්තම් මේ ස්වාමින් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා එතුමා දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේව නවත්තනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ රැස් විහිදවගෙන වැඩපු ගතියක් මේවැය පේන්නේ නැහැ. උන්වහන්සේ ඊටාම නිහතමානීව සාමාන්‍ය මිනිස්සු ලීලාවෙන් තමයි ඉතින් වැඩම කළා තියෙන්නේ. ඉතින් එතකොට අනිත් අයත් එක්ක විශේෂත්වයක් මේවැය පෙන්눔 කරන්නේ නැහැ. ඒ අවස්ථාවම ඇත්තටම අපි එදත් කතා කළා ධාතු විභංග සූත්‍රයේදීත් අපිට මුණ ගැහෙනවා ඒ එතන කුබල්කාරයටවත් තමන් ඉදිරියේ ධර්මයේ දේශනා කරන පුක්කුසාති ස්වාමීන් වහන්සේටවත් බුදුරජාන් වහන්සේව ඒ කායික ස්වરૂපයෙන් අඳුරගන්න බෑ මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. පුක්කුසාති ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා ධර්මය හොඳට ටික ටික තමන් වහන්සේට තේරෙනකොට මේ වැඩලා තියෙන ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ධර්මය තුලින් බුදුන් දකින්නවා. කෙසේ නමුත් මේ පාචීන වංශ කොටසේදී මේ උයන්පල්ලත් එක්ක බුදුරජාන් වහන්සේ කරන ඒ කතා සංවාපය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහෙනවා. උන්වහන්සේ ඉක්මනටම ඇවිල්ලා මැදිහත් වෙනවා මේ අවස්ථාවට. මැදිහත් වෙලා කියනවා මේ වැඩම කළා තියෙන අපේ ශාස්ත්‍රඥ වහන්සේ, ඒ නිසා ඉක්මනටම උන්වහන්සේට ඇතුල් වෙන්න ඉඩ දෙන්න කියලා උන්වහන්සේව කැටුව යනවා. ඉතින් අනිකුත් ස්වාමීන් අනිත් ස්වාමීන් වහන්සේලා දෙනමටත් මතක් කරනවා. උන්වහන්සේලාත් පැමිණෙනවා. බුදුරජාන් වහන්සේගේ සිවුරු පිරිකර එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගන්නවා. පාත්‍රය තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගන්නවා. පාදහෝනිය තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කරනවා. ඊළඟට ආසනයක් සකස් කිරීම තවත් කෙනෙක් කරනවා. ඔය විදිහට උන්වහන්සේලා බෙදාගෙන බොහොම සමගි සම්පන්නව බුදුරජාන් වහන්සේට සේනාසන ප්‍රත්‍යපහසුකම් සලස්සනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සතුරු සාමිච්චි සාකච්ඡාවක යෙදෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉතින් පිණ්ඩපාතේ ලැබෙනවාද ඔය වගේ සාමාන්‍ය කතා ස්වභාවයකින් පස්සේ බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේලාගේ සමගි සම්පන්න භාවය විමසන්න කාරණා කීපයක් අහනවා. ඉතින් එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම විස්තරයක් කරන්න තමන් වහන්සේලා කොහොමද සමගියෙන් වාසය කරන්න කියලා. එතෙන්දී අපි මතක් කරගත්ත එක ඉතාම වටිනා ප්‍රකාශයක්. යන්නෝනාහං සකංචිත්තං නික්කිපිත්තා ඉමේ සංඝේව අයස්මන්තානං චිත්තස්ස වසේන වත්තේ යන්ති. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ මගේ ඔළුවට එන මගේ හිතට එන අදහස් මම ඉස්සරහින් තියාගන්න යන්නේ නැතුව ඒකට අනිත් අයව නතු කරන්න යනවා වෙනුවට මම අනිත් අයගේ අදහස් වලට ගරු කරලා ඒ සමගිය රැකෙන ආකාරයට ඒ අයගේ අදහස් වලට අනුව මම හැසිරෙනවා කියලා මම අදහසක් හිතේ ඇති කරගත්තා. ඉතින් ඒ නිසා කායා ඒකංච පන මඤ්ඤේ චිත්තන්ති. අපි කයෙන් වෙනස් වුණාට එකම සිතකින් යුක්තව වාසය කරනවා කියලා ඊටාම වටිනා ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ කොයිතරම්නම් සමගියක් උන්වහන්සේලා තුන් දෙනා අතර තිබුණාද කියන එක ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශ වලින් හෙළි වෙනවා. ඊට පස්සේ මේ සාකච්ඡාවම බුදුරජාණන් වහන්සේ නන්දිය ස්වාමීන් වහන්සේත් එක්කත් කරනවා. ඒතර උන්වහන්සේත් දෙන පිළිතුරු මේ හා සමානයි. නන්දිය ස්වාමීන් වහන්සේත් කියන්නේ මේ හා සමානම කතාවක්. ඊට පස්සේ කිම්බිල ස්වාමීන් වහන්සේත් එක්කත් බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාවම කරනවා, මේ කතාවම කරනවා. උන්වහන්සේත් කියන්නේ ඒ හා සමානම කතාවක්. එතකොට උණුන් කෙරෙහි මෛත්‍රී සහගතව ඉස්සරහා ඉඳද්දිත් මෛත්‍රී සහගතව කටයුතු කරනවා, ඉස්සරහා නැති අවස්ථාවේදීත් හමුයේ නැති අවස්ථාවේදීත් ඒ බඳු අන්දමකම මෛත්‍රී සහගතව කටයුතු කිරීමක් කරනවා. මෛත්‍රී කාය කර්මයක්, මෛත්‍රී වචී කර්මයක්, මෛත්‍රී මනෝ කර්මයක්. ඒ විදිහට හමුවේහිත් නොහමුවේහිත් කරන බව උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. දැන් අපි දන්නවා අපිට සමහරවිට අපේ ගෙදර දොරේ කවුරු හරි එක කටයුතු කරද්දි, එහෙමත් නැත්නම් වැඩක් පලක් කරන තැනදී තවත් කෙනෙක් එක කටයුතු කරද්දි, නැත්නම් රාජකාරී කරන තැනක කටයුතු කරද්දි, නැත්නම් ආරණ්‍යක සේනාසනයක කටයුතු කරද්දි, පන්සලක කටයුතු කරද්දි, රැස්වීමකදී කටයුතු කරද්දි සමහරවිට අපිට අනිත් අය කියන දේ අහන්න සිද්ධ වෙනවා. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිතේ තියෙන මානක්කාර ගතිය නිසා අපිට අපේ හිත නම්ම ගන්න හරි අමාරුයි තවත් කෙනෙක්ගේ වචනයට. ඉතින් අපිටත් ඕනේ අපේ වචනේ ඉස්සරහින් තියාගන්න. අපේ වචනයට අනිත් අය නම්ම ගන්න තමයි එතකොට සමානලාට හුඟක් වෙලාවට අපි උත්සාහත් වෙන්නේ. ඉතින් එතකොට සමගිය බිඳෙනවා. මොකද කාගේ අතිනුත් ඉදිරිපත් වෙන යම් යම් අදහස් වලට ඇතැම් වෙලාවෙදී නැමෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අදහස මගෙන් ඉදිරිපත් වෙ යුතු නැහැ. වටිනා අදහසක් තවත් කෙනෙකුගෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටිකක් නිහතමානී වෙන්න අවශ්‍යයි. ඒ බඳු අවස්ථාවකදී මගේ මතය පැත්තකින් තියලා, මගේ අදහස පැත්තකින් තියලා තවත් කෙනෙක් ඉදිරිපත් කරපු අදහස ඒක පිළිගන්න අපි නිහතමානී විය යුතුයි. ඊට පස්සේ අපි කණ්ඩායමක් වශයෙන් කටයුතු කරද්දී පිරිසක් වශයෙන් කටයුතු කරද්දී සමූහයක් තුළ සෑහෙන සමගියක් ඇතිව කටයුතු කරනවා නම් අපිට අපේ අභිලාෂය නැත්නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෝන් කල්ලි ගැහිලා තම තමන්ගේ අභිරුචියේ පරිදි කටයුතු කරනවා නම් ඉතින් ඒ සමගිය බිඳෙනවා. එතකොට ඉතින් කිසිසේත්ම අර ආණ්ඩි හත් දෙනාය කැඳ හැලියට වෙච්ච එක තමයි වෙන්නේ. කවුරුවත් තමන්ගේ කොටස කරන්නේ නැහැ. කරන බව පෙන්නනවා. නමුත් සත්‍යවාදීව අවංකව ඒ කටයුත්ත නිරත වෙන්නේ නැහැ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. දැන් කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ තුන් නමගේ නැත්නම් මේ අනුරුද්ධ සාමින් වහන්සේගේ, කිම්බිල සාමින් වහන්සේගේ, නන්දිය සාමින් වහන්සේගේ ඒ සමගි සම්පන්න භාවය අගය කරලා ඊට පස්සේ දැන් විමසනවා උන්වහන්සේලාගේ භාවනාව සම්බන්ධ. කොහොමද දැන් එහෙමනම් මේ සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම එහා ගිහිල්ලා සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම වලට එහා ගිහිල්ලා මේ අප්‍රමාදීව කටයුතු කිරීම නිසා, කෙලස්තාවන වීරයෙන් කටයුතු කිරීම නිසා උත්තරී මනුෂ්‍ය ධර්ම දැන් ඔබ වහන්සේලාට ලැබිලා තියෙනවා. ඒවා පහසුවෙන් භුක්ති විඳිනවද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඔතෙන්දී තමයි ඇත්තටම මේ භාවනාව මුල් කරගත්ත, සමාධිය මුල් කරගත්ත, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දිබ්බ චක්කු, එහෙමත් නැත්නම් දිවස මුල් කරගත්ත කතාවක් දැන් බුදුරජාන් වහන්සේත් එක්ක අනුරුද්ධ මහරහතන් වහන්සේ, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කරන්නේ. මොකද අපි දන්නවා පසුකාලීනව මේ බුද්ධ ශාසනය තුල දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයට පත් උනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. නමුත් මේ වෙනකොට උන්වහන්සේට මේ දිවස් සම්බන්ධයෙන් ප්‍රාගුණ්‍යයක් නැහැ. දිවස් සම්බන්ධයෙන් තාම අත්දැකීම් නැහැ. උන්වහන්සේ ඒක ලබා ගන්න උත්සාහවත් වෙන, ඒ සඳහා කටයුතු කරන, පරිකර්ම කරන අවස්ථාව. ඉතින් ඒ නිසා උන්වහන්සේ කියනවා මට ඇතැම් වෙලාවට හොඳට මේ එළිය තියෙනවා, ආලෝකය තියෙනවා, හැබැයි රූප පේන්නේ නැහැ. ඇතැම් වෙලාවට ආලෝකයේ මද වශයෙන් තියෙන රූප පේන්න ගන්නවා. ඇතැම් වෙලාවට ආලෝකය ඇත්තෙම නැති තරම් රූප පේන්නෙත් නැහැ. ඔන්න ඒ වගේ මට තාමත් මේ ආලෝකයත්, ආලෝකයේ මුල් කරගෙන රූප දර්ශනයත් තාම හරියටම සමවර කරගන්න බෑ. ඒතර මේ තමන් වහන්සේ අත්දකින ඒ ගැටලුව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේට හෙලි කරනවා. නැත්තම් මේ කමඨහන් සුද්ධ කිරීමක් කරන්. ඉතින් හැබැයි මම මෙතෙන්දී පොඩි මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. අද කාලයේ දිවස්ලාභීන් මම නම් හිතන්නේ ඉතාම විරලයි. ඒ නිසා අපි සමත භාවනාවෙන් ලබා ගන්නා මේ දිවස කියන්නේ අභිඥාවක්. දිබ්බ චක්කු කියන්නේ අභිඥාවක්. ඉතින් අභිඥාලාභීන් අද කාලයේ අතිශය විරලයි. ඒ නිසා ඒවා විශේෂයෙන්ම බොහෝ කාලයක් තිස්සේ සමත භාවනාවන් වඩලා, ධ්‍යාන භාවනාවන් වඩලා, ඒ ධ්‍යාන වශී කරලා ඒකෙත් තවත් කොටසක් විදිහට තමයි මේ දිබ්බ චක්කු කියන අභිඥාව උපදව ගන්න කෙනෙක් උත්සාහත් වෙන්නේ. ඒ නිසා අපි කිසිසේත්ම මේ දේශනාමාලා ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක සවන් දෙන පිරිස අභිඥා උපදව ගන්න, දිබ්බ චක්කු උපදව ගන්න පෙළඹවීමක් කරන්න මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ඊට වඩා වැදගත් වෙනවා විපස්සනාවට අපි නැඹුරු වෙන එක. විපස්සනාවක් තුළින් අපේ කෙලෙස් දුරු කරගන්න උත්සාහත් වෙන එක ඉතාම වටිනවා. මේ දිබ්බ චක්කු කියන එකට අපි අවස්ථාව නැත්නම් අපේ කාලය මිඩම් කරනවට වඩා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉස්සරහට ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාධියක් අපි දිනු කරගෙන යද්දී ඒකේ පොදුවේ අපිට අත්දකින්න ලැබෙන යම් යම් උපක්ලේශ ධර්මයන්. එහෙම නැත්නම් මේ සමාධියට හානි කර, සමාධියට යම් පමණක බාධාවක් එල්ල කරන කරුණු ටිකක් ඉදිරිපත් කරගන්නයි, ඒවා ටිකක් මේ දේශනාවෙන් තේරුම් ගන්නයි අපි මේ දේශනාව ඉස්සරහට ගත්තේ. ඒ හැර මේ දේශනාව ඉදිරිපත් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ දිවස උපදවා ගැනීම සඳහා කෙනෙක්ව යොමු කරා. ඉතින් ඒක පොඩ්ඩක් ඒ නිසා මම කැමැතියි මතක් කරන්න. එහෙම නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ දිවස උපදවා ගන්නයි මේ කියලා දෙන්නේ කියලා. ඒ නිසා මට දිවස ඇත්තෙත් නැහැ. දිවස ලබා ගැනීම සඳහා කෙනෙක්ව ලකුවට යොමු කරන්න මට එහෙම ආසාවක් ඇත්තෙත් නැහැ. මොකද එහෙම උමනාවක් ඇත්තෙත් නැහැ. මොකද අපිට ඊට වඩා වටිනවා විශේෂයෙන්ම විපස්සනාවට කෙනෙක්ව යොමු කරගන්න එක. විපස්සනාවටත් අද මේ අපි කතා කරන මේ විවිධාකාර උපක්ලේශයන් මුල් වෙන්න පුළුවන්, නැත්නම් හරස් වෙන්න පුළුවන්. ඒකයි මේ සූත්‍ර දේශනාව ඉස්සරහට ගැනීමේ බලාපොරොත්තුව. එතකොට දැන් බුදුරජාන් වහන්සේ ඊටාම නිහතමානීව ඊළඟට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. අනුරුද්ධ, ඔබට පමණක් නෙවෙයි මටත්, මම මේ බෝධිසත්ව කාලෙදී මේ දිවස ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙද්දී මටත් ওই ප්‍රශ්නේම තිබුණා. මටත් තේරුණා ඇතැම් වෙලාවට මේ එළිය තියෙනවා, හැබැයි රූප පේන්නේ නැහැ. ඇතැම් වෙලාවට රූප පේනවා, හරියට එළිය මදි. ඇතැම් වෙලාවට ඉතින් දෙකම සාර්ථක නැහැ. ඉතින් ඒ නිසා මටත් තේරුණා මේකේ යමක් තියෙනවා, ඊට වඩා ගැඹුරක් තියෙනවා, නැත්නම් ඊට වඩා කාරණා කීපයක් තියෙනවා මේ සමබරතාවය උපදවා ගැනීම සඳහා. ඉතින් මම ඒ ගැන අවධානය යොමු කරනකොට මට තේරුණා මේ විචිකිච්ඡාව කියන එක මේ සමාධියට බාධාවක් කියලා. සමාධියට උපක්ලේශයක් කියලා. කොහොමද මේ ආලෝකයේ අතුරුදහන් වෙන්නේ, කොහොමද රූප නොපෙනී යන්නේ කියන එක ගැන මම ටිකක් විමසලා බලද්දී මට තේරුණා එක පාටම අපිට ඍජුව නොතේරුණාට මොකද මේ විචිකිච්ඡාවක් හිතේ පහළ වුණාම ඒ සමබරතාවය ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ විචිකිච්ඡාව කියන එක මුලින්ම ඉදිරිපත් කරන උපක්ලේශයක් වශයෙන්. ඉතින් අපි ගිය සතියේ කතා කරා විචිකිච්ඡාව අපිට විවිධ අන්දමින් පහළ වෙන්න පුළුවන්. තමන් කරගෙන භාවනාව ගැනම උනත් පහළ වෙන්න පුළුවන්. තමන් කරන ක්‍රමයේ ගැන විචිකිච්ඡාව පහළ වෙන්න පුළුවන්. ඊටාම සූක්ෂම කාරණේ තමයි පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියන කාරණේ. කියන්නේ වංචක ධර්මයක් විදිහට විචිකිච්ඡාව පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ විචිකිච්ඡාව පහළ වෙන්නේ ප්‍රඥාවේ මුහුණු වරින් වෙන්න පුළුවන්. එතෙන්දී තින් හරිම අමාරුයි. අපිට මේ පහළලා තියෙන ප්‍රඥාවක්ද, විමසිලා විමසා බැලීමක්ද, ධම්මවිචයක්ද, එහෙමත් නැත්නම් විචිකිච්ඡාවක්ද මේක යට තියෙන්නේ? හරියට නිකන් වෙස්මුණ අබ්බැඳගෙන ආපු කෙනෙක් වගේ, එයාගේ එළියට තියෙන මූණ නෙමෙයි ඇතුළේ තියෙන්නේ. එයා පෙන්නන්නේ සත්පුරුෂයෙක් වගේ, එයා පෙන්නන්නේ තමන් දන්න කෙනෙක් වගේ, නමුත් ඇතුළේ ඉන්නේ අසත්පුරුෂයෙක්. ඉතින් එතෙන්දී හරි අමාරුයි තෝරගන්න එක පාටම. ඒ නිසා ප්‍රඥාවක මුහුණු වරින් විචිකිච්ඡාව පැමිණෙන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රඥාව අපිට පහළ වෙනකොට, අපි චින්තාමය ප්‍රඥාවක් විශේෂයෙන්ම අපි යොදනකොට, අපි යමක් කමක් අහලා පොතක් පතක් බලලා බණක් අහලා ඒ තේරුම් ගත්ත කරුණු අපි විමසලා බලනවා. විමසලා බලද්දී අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙතෙන්දි මේ මං විමසා බලන්නේ ඒ අහපු කරුණු හෙලා දකින්නද, අහපු කරුණු වල වැරදි හොයන්නද, නැත්නම් ඒ තුලින් මම යමක් ඉගෙනගෙන එක්තරා අන්දමකින් අපිට එකකින් යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්නද මම මේ තවදුරටත් කල්පනා කරලා බලන්න කියලා. එහෙමනම් අපේ තියෙන ඒ අභිලාෂයේ මොකද්ද මම මේක තවදුරටත් විමසා බැලීමේදී කියලා පොඩ්ඩක් ඉතින් අපිටම ඒක තේරුම් ගන්න පුළුවන්. මුලක් කාලාට තියෙන නිසා අපි බණක් අහලා පොතක් පතක් බලලා ඒ ඉගෙනගත්ත කරුණු එහෙට මෙහෙට පෙරලා කල්පනා කරලා තර්කානුකූලව හිතලා බලද්දී ඇතම් කෙනෙකුට තියෙන්න පුළුවන් අර හෙලා දැකීමේ අදහස, වැරදි සෙවීමේ අදහස. ඇතම් කෙනෙකුට තියෙන්න පුළුවන් එහෙම දෙයක් නැහැ, මේ කාරණේත් හැමක් තියෙන්න පුළුවන්, ඇත්තක් තියෙන්න පුළුවන්. මම දැනට දරන මතයට වඩා වෙනස් මතයක් වෙන්න පුළුවන්, වෙනස් ක්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි මම පොඩ්ඩක් විවෘත මනසකින් විමසා බලන්න වටිනවා, ඕනනම් කරලා බලන්න වටිනවා. ඉතින් එතකොට තමයි මට මේකේ ඇත්ත නැත්ත තෝරගන්න පුළුවන් කියලා. අර බොහොම මධ්‍යස්තව නිහතමානීව විවෘත මනසකින් කටයුතු කරනවා නම් ඒ කියන්නේ යන ක්‍රමේ ඉතාම නිවැරදි. ඒක තමයි නිවන් දක්නා සුළුව කටයුතු කරන යෝගාවචරයෙක් තුළ තිබිය යුතු ආකල්පය. එයා ගාව තියෙන හොඳ විවෘත ආකල්පයක්. මේ තමන් කරන ක්‍රමේ විතරක් නෙමෙයි, තවත් බොහෝ ක්‍රම තියෙනවා. ඉතින් යමක් යම් කෙනෙක් වෙනත් ක්‍රමයක් කියද්දී ඒ ගැන උනත් විමසලා බලන්න විවෘත ආකල්පයක් තියෙනවා. විවෘත බවක් එයා තුළ තියෙනවා. විමසා බලන ගතියක් තියෙනවා. ඒ වගේමයි ඒ අලුත් ක්‍රමවල තියෙන යම් යම් හොඳ ලක්ෂණ, නැත්නම් හොඳ ක්‍රම, හොඳ ඉස්සරහට ගන්න පුළුවන් දේවල් ඉස්සරහට අරගෙන පුළුවන් නම් තමන් කරගෙන යන ක්‍රමයටත් ඒවා ඇඳගත්තට ඉතින් ලොකු වැරදකුත් නැහැ. හැබැයි ඉතින් තමන් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. තමන් කරගෙන යන ක්‍රමය මේ අලුත් ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම ඉවත දැමිය යුතු තරම් නරක දෙයක්ද, නැත්නම් සමහරවිට තමන් කරන ක්‍රමයට මේ අලුතෙන් ආපු ක්‍රමයෙන් ඉගෙන ගන්න යමක් තියෙනවද, නැත්නම් තමන් කරගෙන යන ක්‍රමය, දැනටත් කරගෙන යන ක්‍රමය අලුත් ක්‍රමයට වඩා බලවත්ද, මට ඒක හොඳට දැනටමත් වැඩිලා තියෙනවද කියලා. එහෙනම් අපි මේ දෙපැත්ත ගැන සංසන්දනාත්මකව බලන එක අපි අපේ යුතුකමක් වෙනවා. ඕනනම් ඉතින් ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරලා බලන්නත් පුළුවන්. එතකොට ඉතින් අපිට තවත් මේ සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. සමහර විට අලුත් ක්‍රම හේ ගුරුවරයා අත්හදා බලලා තේන්නත් පුළුවන්. එතකොට එතුමා සමහර ලාවට මේවා තියෙන අඩුපාඩුකම් නැත්තම් මේවා තියෙන වාසි මේවා තියෙන ශක්තිය සමාහට පෙන්ලා දෙන්නත් පුළුවන්. ඒ නිසා එක්තරා අන්දමකින් සාකච්ඡා මාර්ගයකින් අපේ හිතේ ඇතිවෙච්ච සැකය දුරු කරගන්න උත්සාහවන්ත වීම වටිනවා. ඒ නිසා ඇතැම් වෙලාවට සූත්‍ර දේශනාවලම සඳහන් වෙනවා දැන් ඒ කාලේ අද තරම් පොත්පත් බහුලව තිබිලත් නැහැ, අන්තර්ජාලය තිබිලත් නැහැ. ඉතින් මේ මොකක්වත් තිබිලා නැහැ. ඉතින් විශේෂයෙන්ම හිතේ යම්කිසි සැකයක් පැන නැගුණාම ඒක දුරු කරගෙන තියෙන්නේ තවත් වැඩිහිටි සාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා, එහෙමත් නැත්නම් ප්‍රඥාවන්ත ඒ හොඳට අර්ථය විමසා බලන්න දක්ෂ ඒබඳු තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ කීප දිනෙක ගාවට ගිහිල්ලා සාකච්ඡා මාර්ගයෙන්ම තමයි තමන් තුල පැන නැගිච්ච ප්‍රශ්නයක් විසඳගෙන තියෙන්නේ. ඒ නිසාම විශේෂයෙන් සඳහන් කරනවා තමන් හොඳට දහම් ප්‍රගුණ කරගෙන යනවා. හැබැයි විටින් විට ගිහිල්ලා අර වගේ ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ඒ තුලින් අන්න මේ තමන්ගේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්න පුළුවන්. අතර මේ කාරණාව මේ සූත්‍රයේදීත් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හෙළි කරනවා. අපි ඊටාම නිශ්ශබ්දවයි කාලය ගත කරන්නේ. මේ වැඩක් පලක් කරද්දිවත් අපි ඕනෝන් හා කතා කරන්නේ නැහැ. ඕනෝන් හා සංනිවේදනයක් කරන්නේ හස්ත විකාරයකින්, ඒ කියන්නේ අතින් කරන සංඥාවකින් තමයි අපි ඕනෝන් සමග සංනිවේදනය කරන්නේ. හැබැයි අපි දවස් පහකට වරක් මුළු රාත්‍රියේ මුළුල්ලේ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ කියන්නේ මුන්නහන්සලා කතා නොකර ඉන්නවා දවස් පහක් යනකම්ම. අනිත් කටයුතු වලදීවත් කතා කරන්නේ නැහැ. හැබැයි දවස් පහක් ගියාට පස්සේ ඊටාම හොඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒ කියන්නේ උන්වහන්සලා අර දවස් පහක් හොඳට මේ භාවනාව ප්‍රගුණ කරනවා, ධර්මයේ නිරත වෙනවා, ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා, ශ්‍රමණ ධර්මයන් පුරනවා. හැබැයි දවස් පහකට පස්සේ නැවතත් හොඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒකෝර අපිට තේරෙනවා කොයිතරම්නම් වටිනා පිළිවෙලක් වැඩපිළිවෙලක් උන්වහන්සේලා තුන්නම අතර තිබිලා තියෙනවාද කියලා. ඉතින් එතකොට අපි මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනේ පළවෙනි උපක්ලේශය තමයි අර විචිකිච්ඡාව කියන එක. මොකද විචිකිච්ඡාවක් අපේ හිතේ හටගත්තාම ඒක හරියට නිකන් අතරමං වීමක්. දැන් මේ පිටුමුදුට මතක ඇති අපි නීවරණ ගැන කතා කරද්දී යම් දේශනාවන් නැත්නම් සූත්‍ර දේශනාවන් වලින් අපි තේරුම් ගත්තා බුදුරජාන් වහන්සේ මේ විචිකිච්ඡාව හඳුන්ලා තියෙන්නේ හරියට බොහෝම මේ දුර්ග කාන්තාරයක අතරමං වීමක් වගේ කියලා. එතකොට දන්නේ නැහැ කොයි පැත්තටද යන්නේ කියලා. උතුරට යන්න ඕනද, දකුණට යන්න ඕනද, නැගෙනහිරට යන්න ඕනද, බටහිරට යන්න ඕනද, කොයි පැත්තේද වතුර තියෙන්නේ, කොයි පැත්තේද ගම තියෙන්නේ කියලා කිසිම හැඟීමක් නැහැ. සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි විචිකිච්ඡාවක් හිතේ වැඩ කරනකොට තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ආතක් පාතක් පේන්නේ නැහැ. දිශාවක් පේන්නේ නැහැ. කල යුත්තේ මේකද අනෙකක්ද කියලා තේරෙන්නේ නැහැ. එච්චරට හරිම වික්ෂිප්ත භාවයක් නැත්තම් දෙගිඩියාවක් හිතේ ඇති වෙනවා. ඉතින් එතකොට භාවනාව හරියන්නේ නැහැ. ඉතින් නිසා ඒක අතිශය ප්‍රබල නීවරණයක්. ඉතින් ඒ නීවරණය ප්‍රහාණය වීම නැත්තම් ඒ නීවරණය తాවකාලික හිතෙන් අයින් වීම හරියට නිකන් අර කාන්තාරේ යන කෙනාට මාර්ගයක් හම්බුනා වගේ. නැත්තම් හරියට දුමක් දැකලා මන්නේ මේ දිශාවේ තමයි ගම තියෙන්නේ කියලා නිශ්චිත භාවයකට පැමිණියා වගේ තමයි ඇත්තනම් විචිකිච්ඡාව తాවකාලික හිතෙන් දුරු වීම. ඒ වගේමයි මේ පින්තුන් දන්නවා විචිකිච්ඡාව සම්පූර්ණයෙන් හිතින් දුරු වීම. නැත්තම් විශේෂයෙන්ම ඒ බුද්ධ ආදී අටතැන කෙරෙහි සාමාන්‍යයෙන් අපි කියන ඒ විචිකිච්ඡාව හිතින් සම්පූර්ණයෙන් දුරු වීම සෝවාන් ආර්ය මාර්ග ඥානයෙන් සිද්ධ වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ විදිහට විස්තර ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් මේ තමන් වහන්සේ මුහුණ දීපු උපක්ලේශයක් ගැන දේශනා කරනවා. ඒ තමයි අමනසිකාරෝ මේ උදපාදි අමනසිකාරාධිකරණංච පනමේ සමාධිච්චවි. දැන් එතකොට අමනසිකාරය කියන එක මේ තමයි ඊට පස්සේ මට තේරුනේ මේ අමනසිකාරයක් තියෙනකොට රූප දර්ශන පේන්නේ නැහැ. දැන් මේ පිටු තුන දන්නවා දැන් අපිට යමක් දිහා බලන්න නම් ඒ වෙතට අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. බොහොම සරලව කියනවා නම් අපි මේ පැත්තට ඔළුව හරවන්න අවශ්‍යයි. අපි තුමු දකුණු පැත්තේ නම් යමක් තියෙන්නේ අපි මේ පැත්තට ඔළුව හරවලා අපේ ඇස් දෙක මේ පැත්තට එල්ල කරලා තමයි මේ දිහා බලන්නේ. හැබැයි අපි මේ පැත්තට ඔළුව හැරෙුවේ නැත්නම් ඇස් දෙක මේ පැත්තට යොමු කළේ නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ. වගේම දෙයක් අපේ හිතෙත් තියෙනවා. අපි යම් අරමුණකට හිත යෙදෙව්වොත්, මානසිකාරයේ යෙදෙව්වොත් තමයි අපේ අවධානයට ඒක ලක් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඒක අපේ අවධානයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඕභාසයක් ඇති කරගෙන, ආලෝකයක් ඇති කරගෙන, ඒ ආලෝකයේ යම් දිශාවකට එල්ල කරා නම් ඒ දිශාවේ තියෙන දේවල් අපිට පෙනේවි. දැන් මේ කියත්තා කරන්නේ දිබ්බ චක්කුව නිසා ඒ දිශාවේ තියෙන දේවල් පෙනේවි. නමුත් අපි ඒක හරියට කරේ නැත්තම්, හරියට එල්ල කරේ නැත්තම්, ඒ පැත්තට මානසිකාරය යෙදුවේ නැත්තම් ඒ තියෙන තොරතුරු ටික අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අමනසිකාරය කියන එකත් මම තේරුම් ගත්තා උපක්ලේශයක් වශයෙන්. ඒතොර මේකේ නිවරදිව රූප දර්ශනය කර ගැනීම සඳහා මම එතෙන්ට මානසිකාරය කරවන්න ඕනේ. අමනසිකාරය වෙනුවට මානසිකාරය එතෙන්ට යොමු කරවන්න ඕනේ. අවධානය එතෙන්ට යොමු කරවන්න ඕනේ. එහෙමනම් පමණයි මට ඒ රූප ටික පේන්න ගන්න. දැන් මේක අපිට සාමාන්‍යයෙන් අපි කරන විපස්සනාව සඳහා පොඩ්ඩක් යොදා ගන්න පුළුවන්. දැන් හිතමු අපි සක්මන් භාවනාවක් කරද්දී අපිට මේ මානසිකාරය කියන එක අතිශය ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ වම් පාදයේ පොළවේ ස්පර්ශනෝට අපි එතෙන්ට හරියටම එල්ල කළා, ඉලක්ක කළා, අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එහෙමනම් පමණයි අපිට එතන පෙරපසු නොවි ඒ අත්දැකීම ලබන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අපි පරක් වෙලා මානසිකාරය යෙදුවොත් ඒ වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. පාදයේ පොළවේ ස්පර්ශ වෙලා ඉවරයි. ඒ මූලික තොරතුරු ටික, ඒ සාරය අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේමයි අපි ස්පර්ශ වෙන්න කලින් යමු කළොත් ඒත් ඉතින් වැඩක් නැහැ. සමහරවිට අපි තීව්‍ර අවධානයක් මුලින් යොමු කළා. හැබැයි ඒ සිද්ධිය වෙන අවස්ථාවේදී, ස්පර්ශය සිද්ධ වෙන අවස්ථාවේදී සමහරවිට අපේ හිත පිට ගිහිල්ලා. ඒතනද සාර්ථක නැහැ. ඒ නිසා වැඩේ සිද්ධ වෙන්න කලින් අවධානය යොමු කළා, වැඩේ සිද්ධ වෙන වෙලාවේදී අවධානය නැති වීමත් තේරුමක් නැහැ. වැඩේ සිද්ධ වුණාට පස්සේ අවධානය යොමු කළා කියලා වැඩක් නැහැ. ඉතින් එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට හරියටම ඒ අවස්ථාවේදී අපේ හිත එදනටම ඉලක්ක කරලා අවධානය යොමු කරා. මෙන්න මේක තමයි එහෙමනම් මේ මානසිකාර්යය තියෙන වටනකම. ඒබඳු මානසිකාර්යයක් නැත්තම් නිවැරදි මානසිකාර්යයක් අපි කරනවා නම් එහෙනම් අපිට ඒ තොරතුරු ටික ලැබෙයි. එහෙමනම් අපිට මේ පාදයේ ස්පර්ශය සිද්ධ වෙනකොට මොනවද දැනෙන්නේ? කොහොමද අපිටම විලුඹට දැනෙන්නේ කොහොමද? ලේ වකේට දැනෙන්නේ කොහොමද? කොට්ටෙට දැනෙන්නේ කොහොමද? ඇඟිලි තුඩු වලට දැනෙන්නේ කොහොමද? කියලා මේ තොරතුරු ටික සම්පූර්ණයෙන්ම අපිට ලැබෙවි. අපි නිවැරදිව එතෙන්ට මානසිකාර්යය යෙදුවා. හිත එතෙන්ට හරියටම ඉලක්ක කරා නම්. ඉතින් ඔය කාරණාව අපිට ආනාපාන සතියේදී සිද්ධ වෙනවා. ආශ්වාසයක් සිද්ධ වෙනකොට අපිට එතෙන්ටම හරියට අවධානය යොමු කළොත් ඔන්න ආශ්වාසයේ ලක්ෂණ ටික අපිට දැනගන්න පුළුවන්. මේක උණුසුම්ද, මේක සිසිල්ද, නැත්නම් මේක දිගද, මේක කොටද, මේ ගත වෙන්නේ මුල් අවස්ථාවද, මැද අවස්ථාවද, අග අවස්ථාවද, මේ තොරතුරු ටික ඔක්කොම අපිට ලැබෙන්නේ හරියට මෙතෙන්ට නිවැරදිව අවධානයක් මානසිකාරයක් යෙදුවොත් පමණයි. එහෙම නැත්නම් ඉතින් මේ තොරතුරු ටික අපිට ලැබෙන්නේ නැහැ. සමහරවිට අපිට තාම හිත හරියට නිවැරදිව ඉලක්කයට එල්ල කරගන්න බැරි නම්, එතෙන්ට යොමු කරගන්න බැරි නම් මේ තොරතුරු ටික අපිට නිවැරදිව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දේවල් පුහුණුව හරහාම ලබා ගත යුතු වෙනවා. අපිටම තේරෙන්න අවශ්‍යයි මෙන්න මෙහෙම කාරණා කීපයක් ඉෂ්ඨ වෙන්න ඕනේ, සාර්ථක වෙන්න ඕනේ. මට මේක භවනා වශයෙන් සාර්ථක වෙන්න නම් නැත්නම් මේ අපි කතා කරපු මේ සක්මන් භවනාවේදී ඒ ස්පර්ශයෙන් ලැබෙන තොරතුරු ටික මට උකහා ගන්න නම්, තේරුම් ගන්න නම් මෙන්න මේ මානසිකාරය කියන ඒ ලක්ෂණය එතන තියෙන්න ඕනේ. හරියට ඒක යෙදිලා තියෙන්න ඕනේ. ඒක මූලික අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය මේ සාර්ථකව මම ඉෂ්ට කරලා තියෙනවා නම් විතරක් ඔන්න මට තොරතුරු ටික ලැබෙයි. එහෙම නැත්නම් ඉතින් තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. ආනාපාන සතියේදීත් හරියටම ආශ්වාසය සිද්ධ වෙනකොට මම එතන ඉන්න ඕනේ. අවධානය යොමු කරන්න ඕනේ. ඒ ගැන හොඳ තීව්‍ර අවධානයක් යොමු කළොත්, සතියක් සම්පජඤ්ඤයක් යොමු කළොත් ඔන්න එතන තොරතුරු ටික ලැබෙනවා. ඒ නිසා එතනට අවධානය යොමු කිරීම කියන එක වෙන වෙන තැන් වලට අවධානය යොමු කළා වැඩක් නැහැ. මෙතෙන් දැන් මගේ මූල කර්මස්ථානයේ ආස්වාසයයි ප්‍රස්වාසයයි. එමනම් එතනට අවධානය යොමු කිරීම කියන එක ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ මානසිකාරය පැවැත්වීම ගැන ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ උපක්ලේශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි තීන මිද්දේ. ඒ කියන්නේ අපේ හිතේ එතරාන්දමක අකර්මණ්‍ය බවක්, නිකම් මැලි බවක්, ඔතෑණි වෙච්ච ගතියක් පහළ වෙන්න පුළුවන්. හිතේ නැහැ කිසිම ගැම්මක්, හිතේ නෑ කිසි ක්‍රියාශූර බවක්. ඉතින් එතකොටත් මේ වැඩේ සාර්ථක වෙන්නේ. හිත නිකන් ඈනුන් ඇරෑර නම් ඉන්නේ. කයත් තියෙන නිකන් බොහොම ඒක ඇත්තරම වෙනම අවස්ථාවක් දෙනවා. මේ හිතේ තියෙන විශේෂයෙන්ම ඈලිමෑලි ගතියක් නම් කම්මැලි ගතියක් නම් ඒ බඳු හිතකින් බැහැ මේ කටයුත්ත සාර්ථක කරන්න. එතේනම් සමත සමාධියක වේවා විපස්සනා සමාධියක වේවා ඒ ක්‍රියාශූර ගතිය ක්‍රියාශීලී ගතිය හිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. අපිට හුඟක් වෙලාවට වෙන්නේ අරමුණ සියුම් වෙනකොට නිින්ද යනවා. නැත්තම් හරීම කම්මැලි ගතියක් ඇති වෙනවා. අපි තුමු අපි ආනාපාන සතියක් වඩමින් හිටියා ආස්වාස ප්‍රස්වාස දිහා බලමින් හිටියා. ඉතින් එතකොට ආශ්වාසය මුලදී තේරුණා පස්සේ ඔන්න ප්‍රස්වාසයත් තේරුණා. අපි දෙදේ හොඳට බලාගෙන හිටියා ඔන්න දිග වශයෙන් තේරුණා කොට වශයෙන් තේරුණා මුල මැද අග ඔවත් තේරුණා. තුමු බලාගෙන නොට ඔන්න ආශ්වාසය නොපෙනී ගියා ප්‍රස්වාසයත් නොදැනී ගියා. දන්නේම නැහැ හිත ඔන්න නින්දරත් වැටලා. මොකද මේ අරමුණ සියුම් වෙනකොට අපිට අර හිතට ගන්න තරම් ප්‍රබල අරමුණක් දැනෙන අරමුණක් නැති නිසා අපේ හිත නින්දර වැටෙන්න පුළුවන්. තීන මිද්දට අහු වෙන්න පුළුවන්. ඉතින් ඕක සාමාන්‍යයෙන් බහුල වශයෙන් අපිට සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම ආරම්භක යෝගාවචරයෙන් අර ප්‍රධාන නීවරණ ටික කොහොම හරි මැඩපවත්වගෙන ප්‍රධාන නීවරණ වලින් හිත බේරගෙන පීවරෙන් පීවර ඉස්සරහට ආවට මොකද තීන මිද නීවරණට අනිවාර්යෙන්ම වගේ අහු වෙනවා. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඒක Tamanට ප්‍රායෝගිකව පුහුණුව හරහාම තේරුණොත් තමයි යාට තේරෙන්නේ දැන් මෙතෙන්දි මං අහු වෙන්න පුළුවන් සූදානම් ශරීරයෙන් ඒ නිසා යා යුතුයි අහු වුණොත් මම මෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා එක්තරා අන්දමක වැඩපිළිවෙලක් ඒ යෝගාචරයට අවශ්‍ය වෙනවා. මේ තීන මිද්දෙන් හිත මුදව ගන්න. අපි හිතමු අපි ආශ්වාස ප්‍රශ්වාස ගැන හොඳ අවධානයෙන් හිටියා. දැන් ඔන්න අරමුණත් සියුම් වේගෙන ආවා අරමුණ පෙනෙන නොපෙනෙන ගානට දැනෙන නොදැනෙන ගානට ගියා. ඒ වෙලාවේදී මට පුළුවන්ද ආයෙත් මෙනෙහි කරන්න? එහෙම නැත්නම් මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා මේ වැඩේට වෙන්න ඉඩ දෙන්න. හින්ද යාගෙන එනවා නම් නැවතත් මෙනෙහි කිරීම පටන් ගන්න. ආයෙත් ඔන්න හිත අවදිනාට පස්සේ මෙනෙහි කිරීම නතර කරන්න. හිතේ අවදි බව රැකිලා තේනවා නම් මෙනෙහි කිරීමකින් තොරව අවදි මනසකින් ඒ දිහා බලාගෙන ඉන්න. ඉතින් මේ ඔක්කොම දේවල් අපි අපිම ඒ වෙලාවේදී කරලා බලන්න සිද්ධ වෙනවා. මෙන්න මේ රෙසිපි එකමයි වැඩ කරන්නේ, මෙන්න මේ තුන්ඩුවමයි වැඩ කරන්නේ, මේ පිළිවෙමයි වැඩ කරන්නේ කියලා ඒව කලින් කියන්න බෑ, කලින් නිගමනය කරන්න බෑ. අපි මේ අවස්ථාවට මුහුණ දෙනකොට එතෙන්දී ඔව අත්හදා බලලා තමයි අපේ මේ ගමන නැත්තම් අපේ භවනාව සාර්ථක කරගන්න සිද්ධ වෙන්නේ. දැන් විශේෂයෙන්ම මානසිකාරයක් කරද්දි තමයි තීන මිද්දේ නැති වෙන්නේ. දැන් මේ පිටුතුර මතක ඇති අපි නවත නවත මේ අරමුණට හිත නැංවීම කියන එකමයි තීන මිද්දේට පටහැනි ධර්මය. විතර්කයමයි තීන මිද්දේට පටහැනි ධර්මය. කියන්නේ අපිට මුල් කාලෙදී භාවනාවට අරමුණක් අවශ්‍ය වෙනවා. නැත්තම් මූල කර්මස්ථානයක් අවශ්‍ය වෙනවා. මේ මූල කර්මස්ථානයේ නැවත නැවත හිත නැංවීම තුලින්මයි තීන මිද්දේට පටහැනිව අපේ හිත කටයුතු කරන්න උත්සාහ වෙන්නේ. කියන්නේ හිතට වැඩක් තියෙනවා. හිතට කළ යුතු ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තුළ අපේ හිත නිරන්තරයෙන්ම මිඩංගු කරනවා, ව්‍යවෘත කරනවා. ඉතින් එතකොට එයාට නිදාගන්න වෙලාවක් නැහැ. මොකද ආශ්වාසය බල්ලා ඉවරනකොටම ප්‍රශ්වාසය ඇවිල්ලා. ප්‍රශ්වාසය බල්ලා ඉවරනකොටම ආශ්වාසය ඇවිල්ලා. ඊට පස්සේ තව ටිකක් සියුම් වෙනකොට අපිතුමු ආශ්වාසයේ මුල බල්ලා ඉවරනකොට ඔන්න මැද ඇවිල්ලා. මැද බල්ලා ඉවරනකොටම අගත් ඇවිල්ලා. අග බල්ලා ඉවරනකොට ඔන්න හිස්තනක් ඇවිල්ලා. හිස්තන බල්ල යෙරනකොටම ප්‍රශ්වාසයේ මුල ඇවිල්ලා. ඉතින් එතකොට මේ වගේ අර සියුම්ම මුළු ප්‍රවෘත්තිය බලන්න යනකොට සියුම්ම මේ මුළු සංසිද්ධිය බලන්න යනකොට අපිට හැරෙන්න වෙලාවක් නැහැ. එච්චරට සූක්ෂමව මේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාදාමයේ එක කොටසක්වත් මගහරව ගන්න නැතුව බලන්න නම් පුදුම මේ උද්‍යෝගයකින් බලන්න වෙනවා. ඉතින් ඒ බඳු උද්‍යෝගයක් තේනවා නම් ක්‍රියාශීලී මනසක් තේනවා නම් ඒ කොටසට අපේ යහුසුලුව අපේ හිත නංවනවා නම් එහෙනම් තීන මිද්දේට ඉඩක් නැහැ ඉස්සරහට එන්න. තීන මිද්දේ ඉස්සරහට එන බව Tamanට තේරෙන්නත් ඕන. අපි තුමු යම් සිකෙනෙකුට තේරෙනවා නම් දැන් ඔන්න අරමුණ සියුම් වේගෙන ගියා, දැන් නොපෙනී යනවා. දැන් ඔන්න සමාලාවට කිසිම තේරුමකට නැති සිතුවිලි ටිකක් එනවා. ඉතින් ඒ කියන්නේ මේ තීන මිද්දේට දැන් හිත යන්න තමයි හදන්නේ. අපි ලස්සන්ට හිත එකලස් කරගෙන ආවා, ඒකාග්‍ර කරගෙන ආවා, සමාධිමත් කරගෙන ආවා. හිත ඒ නිසාම මේ අරමුණ ඒ නිසාම සියුම් වුණා. හැබැයි අරමුණ සියුම් වෙච්ච අවස්ථාවේදී නැවතත් ඔන්න වෙන කිසිම අදාළත්වයක් නැති මේ සිතුවිලි ටිකක් ඔන්න හිතට එන්න පුළුවන්. එතකොට සමහර විට ඒ ඇවිල්ලා තීන මිද්දේ එන බවට පෙර ලකුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණේ නිකන් අර මුල් කාලේ ගැන මම මේ කියන්නේ අරමුණ ගැන කිසිම දැන් රසයක් නැති වෙලා උදාසීන වෙලා ඈලි මෑලි වෙලා ඒ වගේ තත්ත්වයකටත් එන්න පුළුවන්. ඉතින් එතෙන්දි තීන මිද්දේට මේ අහුවෙන්නේ කියලා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් පස්සේ විපස්සනාවක් එහෙම වඩාගෙන යන අවස්ථාවකදීත් තීන මිද්ද ස්වરૂපයෙන් නිබ්බිදා පහළ වෙන්නත් පුළුවන්. එතෙන්දිත් අපි පරිස්සම් විය යුතුයි. මෙතෙන්දි මේ තීන මිද්දේ දෙන්නේ නැත්තම් අරමුණ එපා වීමක්ද මේ වෙලා තියෙන්නේ කියලා එතෙන්දිත් පරිස්සම් විය යුතුයි. ඒක විශේෂයෙන්ම විපස්සනා වඩන යෝගාවචරයන්ට එන්න පුළුවන් තත්ත්වයක්. මොකද කාලයක් තිස්සේ මේ අරමුණ විමසා බලමින් අරමුණේ තොරතුරු දැනගනිමින් අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා කටයුතු කරද්දි අරමුණ නැවත නැවත නිරීක්ෂණය කරද්දි ඒක එක අරමුණක් කියලා කියන්න බෑ. අරමුණු රාශියක්, අරමුණු දාමයක් නැවත 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 නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් කාලයක් තිස්සේ භාවනා වඩද්දි විපස්සනා වඩද්දි මේ අරමුණේ යථා ස්වභාවය යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අරමුණේ විශේෂයෙන්ම අපි මේ කතා කරන පෞද්ගලික ලක්ෂණ අභිබවා ගෙහෙලා ඒ කොයි අරමුණෙත් තියෙන පොදු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ කොයි අරමුණත් ඇතිලා නැතිලා යන ස්වභාවකින් යුක්තයි. ඊටාම අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. මේකේ මට ඕන විදිහට කටයුතු කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම මේ අනිත්‍ය බවකින් පෙළෙනවා කියලා මේ ත්‍රිලක්ෂණය පිළිබඳ යම්කිසි හැඟීමක් මේ යෝගාචරයට ඇති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර අරමුණේ තිබිච්ච රස මැකිලා යන්න පුළුවන්. දැන් ඉතින් අරමුණේ විස්තර අර කලින් වගේ පේන්නේ නැහැ. දැන් අරමුණු ටික නිකන් ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙනවා. අපේ ලකුසානන්සෙ මතක් කරනවා වගේ නිකන් අර බලුවමනියක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඉතින් හරිම අප්‍රසන්නයි. බලන්න කිසිම දෙයක් නැහැ. මේ ගැන කිසිම ආසාවක් දැන් හිතට එන්නේ නැහැ. ඒ ගැන තියෙන එක්තරා අන්දමක නිබ්බිදාවක්. එපා වීමක්. අරමුණු ටිකත් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා හරිම නිකන් කැඳහැලියක් බවට පත් වෙලා. ඒතර නෑ ඒක කිසි ප්‍රසන්න ගතියක් දැන් හිත ඒක බලන්න මැලි වෙනවා. ඉතින් ඔන්න ඔය తত্ত্বය තීන මිද්දේ නෙමෙයි අත්තරම. එතෙන්දී අපි මේ තීන මිද්දේ තීන මිද්දයක් කියලා හිතුවාට එතන තියෙන්නේ නිබ්බිදාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ අරමුණේ රස මැකී ගිහිල්ලා තියෙන්නේ ත්‍රිලක්ෂණයේ පොඩ්ඩක් වැටහීම නිසා. යථා ස්වභාවය නැත්තම් යථාභූත ඥාන දර්ශනයක් හිතේ පහළ වීම නිසා පහළ වෙච්ච සංසිද්ධියක් තමයි දැන් මේ යෝගාවචරයේ කද්දකින්නේ. ඒ නිසා මේ බඳු තත්වයන් වලදී තීන මිද්දේ නෙමෙයි මේ පහළලා තියෙන්නේ, මේ නිබ්බිදාවක ලක්ෂණයයි මෙතන තියෙන්නේ. මම තවදුරටත් භාවනාව කරගෙන යන්නයි තියෙන්නේ, භාවනාව අතහරින්න නෙමෙයි දැන් තියෙන්නේ කියලා අර නුවණ පහළ කරගන්න යෝගාවචරයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ යෝගාවචරයාට උපදෙස් දෙන කර්මස්ථානාචාර්යන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ මේ දෙක වෙන් කළා අඳුන ගන්න. එතකොට අන්න කියන්න පුළුවන් නිවර්දිව කමඨහනක් දෙන්න පුළුවන්. හොඳයි, ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ තීන මිද්දේ කැනත් සැහැණ දුරට අනුරුද්ධ සාමීන් වහන්සේට දේශනා කළා. තීන මිද්දෙන් හිත මුදවා ගැනීම ගැන කතා කළා. ඒ තීන මිද්දේ තීන වේලාවකදී නම් මේ රූප හරියට පේන්නේ නැහැ. ඕභාසය පහළ වෙන්නෙත් නැහැ, නැත්නම් ආලෝකය පහළ වෙන්නෙත් නැහැ. හිත තීන මිද්දෙන් තොර වුණාම තමයි නිවර්දිව මේ ආලෝකය පහළ වෙන්නෙත්, ඒ අනුව රූප පේන්නෙත් කියලා ඒ කාරණාව උන්වහන්සේට දේශනා කරනවා. ඊට පස්සේ ඊළඟ උපක්ලේශය ගැන සඳහන් කරනවා චම්බිතත්තම් කියලා. ඒ කියන්නේ හිතේ යම්කිසි තිගැස්සීමක් පහළ වුණොත්, යම්කිසි බියවීමක් සිද්ධ වුණොත්, එතෙන්දිත් මේ හිත අර සමබරතාවය පවත්වා ගන්නෑ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්සේ දුර ගමනක් යන කෙනෙකුට ඒ තමන්ට තේරෙනවා නම් මේ තමන්ගේ දෙපැත්තේ වදකයෝ දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු කළු දෙකක් ගත්ත මරන්න එන දෙන්නෙක් ඉන්නවා මේ පාරේ දෙපැත්තේ. අපි ඉතින් පාරේ යනවා. කොයි වෙලාවෙ මේ කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා කඩුවෙන් ගහයිද කියන්න කපයිද කියන්න දන්නේ නැත්නම් මේගොල්ලෝ එන්නේ තමන්ව මරන්න කියලා දන්නවනම් ඉතින් එතකොට තියෙන පුදුමාකාර හිතේ තිගැස්සීම. හිතේ බියක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට හිතේ සම්බරතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවකින් ඒ නිසා දේශනා කරනවා හිතේ කොයිම හරි අවස්ථාවකදී බයක් තියෙනවා නම් තිගැස්සීමක් තියෙනවා නම් එතකොට මේ වැඩේ හරියට කරන්න බෑ. ඒ නිසා තිගැස්සීමකින් තොර බියකින් තොර තැනක් හොයා ගැනීමත් භාවනාවට වටිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේම සබ්බාසව සූත්‍රයේදී පරිවජ්ජනා පහතබ්බා කියන එකේදී සඳහන් කරනවා අපි භාවනාවක් කරන්න ආශ්‍රවයන් ඡය කරන්න ඒ නිසා භයානක තැන් තෝරා ගැනීමෙන් වළකින්න ඕනේ. අපේ ජීවිතයට අන්තරාය කර අන්තරායක් තියෙන තැනක් නැත්නම් හොරහතුරන් සිටින තැනක් එහෙමත් නැත්නම් හුඟක් මේ බිය උපදවන දේවල් තියෙන තැනක් අසත්පුරුෂයන් ඉන්න තැනක් එහෙමත් නැත්නම් රෞද්‍ර ස්වන සතුන් ඉන්න තැනක් තෝරා ගැනීමෙන් වළකින්න කියලා දේශනා කරනවා. ඒ නිසා මෙතෙන්දී මේ භාවනා කරන්න වනගත වීමෙන් අදහස් වෙන්නේ නැහැ අපි ඌමනාවෙන් අපිව අනතුරකට යොදනවා කියලා. ඒ නිසා අපි භාවනාවක් කරන්න තෝරාගත යුත්තේ හොඳට මේ දැන් මේ බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මුලින්ම හොඳට පිණ්ඩපාත ලැබෙනවද? ප්‍රත්‍යපහසුකම් තියෙනවද? ඉතින් මොකද මේ මනුස්ස ජීවිතයක් නඩත්තු කරන්න අපිට යම්කිසි ප්‍රත්‍යපහසුකමක් අවශ්‍ය වෙනවා. සේනාසනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ප්‍රධාන ප්‍රත්‍යපහසුකම් ටික තියෙනවා නම් ඉතින් ඒව ගැන හිත මිඩංගු කරන්න ව්‍යවෘත කරන්න දෙයක් නැහැ. ඒ ටික ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් මිනිස්සු ඒ ටික ගෙනල්ලා දෙනවා. එහෙනම් අන්න භික්ෂුන් වහන්සේ නමකට ඒ තමන් ඒ ඉස්සරහින් තියාගත්ත කර්මස්ථානයේ වඩන්න ඒකට ප්‍රධාන අවධානය යොමු කරන්න මුළු හදින් ඒ වෙතට අවධානය යොමු කරන්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් එයාට කල්පනා කර කර ඉන්න වෙනවා නම් කොයි වෙලාවෙ අලියෙක් එයිද කොයි වෙලාවෙ මේ සර්පයෙක් එයිද නැත්නම් කොයි වෙලාවෙ කුටිය කඩන් වැටේද කොයි වෙලාවෙ ගම් වතුර එයිද. ඉතින් ওই වගේ දේවල් කල්පනාවට එනවා නම් ඉතින් හිතේ එකකලසක් ඇති වෙන්නේ නැහැ. නැත්නම් කොයි වෙලාවක ඇවිල්ලා හොරෙක් හතුරෙක් කුටියට වදීද ඇවිල්ලා හොරකම් කරයිද තමන්ගේ ජීවිතයට ඇවිල්ලා අනතුරක් කරයිද. ඉතින් මේ විදිහට කාට හරි යම්කිසි බයක් ඇති වෙනවා නම් ඉතින් එතකොට භවනාවක් කරන්න හරි අමාරුයි. මොකද අපි මේ භවනාව කරද්දී හිත තියෙන්න ඕනේ පුදුමාකාර සංසුම් බවක. ඒ අනවශ්‍ය බියගැන්වීමක් අනවශ්‍ය ත්‍රාසයක් චම්බිතත්තං කියලා මෙතන සඳහන් කරන ඒ ලොමු දැහැ ගැනීමක් සිද්ධ වෙනවා නම් ඉතින් ඒ කියන්නේ භවනාවට බාධාවක්. තේ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ තේරුම් ගත්තයි බෝධිසත්ව කාලෙදී මේ යම් හෝ වෙලාවක හිතේ බියක් පහළ වෙලා තියෙනවා නම් එතකොට හිත සමාධිමත් වෙන්නේ නැහැ. සමාධියට ඒක බාධාවක්. සමාධියට ඒක උපක්ලේශයක්. තේ නිසා අපිත් භවනා කරද්දී පුළුවන් තරම් ඒ සුඛෝපභෝගී බව සෙවීමම නෙමෙයි මේ කතා කරන්නේ. අපිට අපේ හිතට වද විඳින්න නැතිව කිසිම බයක් ඇති කරගන්න නැතිව අනිත් දේවල් ගැන නැවත නැවත හිත හිතා කරදර වෙන්නේ නැතිව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් අන්න එබඳු තැනක් එබඳු සේනාසනයක් එබඳු ගෙයක් එබඳු භවනා මධ්‍යස්ථානයක් පාවිච්චි කරන එක වටිනවා. එතකොට ඉතින් අර ඒ දේවල් බාහිර දේවල් ගැන අපේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඉතින් ලැබිලා තියෙන පරිසරය ලැබිලා තියෙන පහසුකම් හොඳින් තියෙනවා. තමන් වටේ ඉන්නෙත් භවනා කරන පිරිසක්. ඒ අයගිනුත් තමන්ට කිසිම අනතුරක් නැහැ. ප්‍රතිපහසුකම් ලැබෙනවා. ඒ නිසා තමන්ට තමන්ගේ කරන්න ආපු වැඩේ හොඳින් කරගන්න ඒ සඳහා පූර්ණ අවධානයක් යොමු කරගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උබ්බිල්ලම් මේ උදපාදි. උබ්බිල්ලම් කියලා කියන්නේ ඇත්තටම මේ හිතේ හටගත්ත එක මේ ඉපිලයාමක් කියලා කියන්න පුළුවන්. එක්තරා අන්දමක සතුටින් ඉපිලයාමක්. හිත ඕන්ට වඩා සතුරු බවකටපත් වෙලා. ඉති බුදුරජාන් වහන්සේ දෙන උපමාව තමයි මේක යම්සි මිනිසෙක් නිධානයක් ගන්න කියලා යනවා. ඉතින් මේ නිධානය ගන්න ගියාට මොකද ඒකේ දොරක් තාම හොයාගන්න නැහැ. ඒකේ විවරයක් හොයාගන්න නැහැ. ඉතින් ආ උත්සාහවන්ත වෙනවා මේ නිධානය ගැනීම සඳහා විවරයක් නැත්නම් දොරටුවක් විවෘත කරගන්න. ඉතින් ආයේ පැත්තෙන් බලනවා මේ පැත්තෙන් බලනවා. ඉතින් පුදුම වෙහෙසක් දරනවා දැන් මේ දොරක් හොයාගන්න නිධානය ගන්න. ඉතින් මේම උත්සාහ දෙවි ඉන්නකොට එක දොරක් නෙමෙයි ඔන්න එක පාටම දොරවල් පහක්ම මතුවෙනවා. ඒ පැත්තෙන් දැම්මත් හරි මේ පැත්තෙන් ගියත් හරි මේ පැත්තේ දොරක් තියෙනවා අර පැත්තේ දොරක් තියෙනවා ඔන්න දොරවල් පහක්ම හම්බ වෙනවා එකක් වෙනුවට. දැන් ඉතින් හිත පිනා යනවා හිත ඉපිලා යනවා. මොකද මේ මෙච්චර දවසක් මෙච්චර වෙලාවක් සෑහෙන මහන්සි වුණා එක දොරක් හොයාගන්න. දැන් මෙන්න එකක්ම අදිවට එකක් නෙමෙයි පහක්ම හම් වෙලා. කියලා අන්න මේ හිතේ ඇති වෙන ඉපිලයාම බුදුරයන් වහන්සේ මෙතෙන්දී උපමාවක් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ අපිටත් සමහර වෙලාවට භාවනාවක් කරද්දී පුදුම විදිහට අපි උත්සාහවත් වෙනවා. සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වුණා. උදේ පාන්දරත් නැගිට්ටා, හවස් කාලෙත් භාවනා කළා. ඉතින් මේ විදිහට පුදුම මහන්සියක් දැරුවා මේ අපේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න. මොකක් හරි දෙයක් කරගන්න. අපිටම විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් කාලාන්තරයක් තිස්සේ සමානට අවුරුදු ගාණක් තිස්සේ හොඳට මේ ධාතු මනසිකාරයක් වඩ වඩා හිටියා. මේ විවිධාකාර ධාතු ලක්ෂණ හොඳින් තේරුම් ගනිමින් හිත සංසුන්ව ඒ වෙතට යොමු කරමින් ඉතින් කාලයක් තිස්සේම කරා. ඉතින් බැලුවා කාලයක් තිස්සේම බැලුවා. ඉතින් Tamanට සමාලාවට ඉතින් දැන් මේ බැලීම හරහා නැත්තම් නිරීක්ෂණය හරහා ඉතින් ඇතැම් වෙලාවට නිකන් හිත අර කලින් කිව්ව වගේ නිබ්බිදාවන් 15 වෙමිනුත් තියෙනවා. හැබැයි තාම හිත නිදහස් වීමක් මේ සියල්ල අතහැරීමක් සියලු උපාදානයන් අතහැරලා කිසිවක් ඇසුරු නොකර හිත නිදහස් වීමක් සිද්ධ වෙලා නැහැ. අපි තුමේ මේ වගේ තත්ත්වයක් හැබැයි දැන් අපේක්ෂා කරගෙන ඉන්නවා. පොතින් පතින් අහලක් තියෙනවා, බණකට අහලක් තියෙනවා. ඒ නිසා වැඩේ කරගෙන යනවා. හැබැයි තාම මේ ප්‍රතිඵලයේ භුක්ති විඳලා නැහැ. සමාලාවට ඒ ගැන හිතේ දොම්නසක් වුණත් පහළ වෙන්න පුළුවන්. නෙක්ඛම්මසිත දෝමනස්සයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ තාමත් මට එහෙම දෙයක් උනේ නෑ නේද කියලා ඉතින් හිතේ දොම්නසක් වුණත් විටින් විට පහළ වෙන්න පුළුවන්. කෙසේ නමුත් එයා වැඩේ කරගෙන ගියා. සෑහෙන කාලයක් ඉතින් මේක භවනා කළා, විපස්සනා වැඩුවා. කරන්නේ අමාරු වැඩක් වුණාට, දකින්නේ දුකක් වුණාට ශ්‍රද්ධාවෙන් ඒ වැඩේ ඉදිරියට කරගෙන ගියා. හැබැයි යම් දවසක හොඳට සම්බර වෙලා පැමිණි අවස්ථාවකදී අපි හිතමු ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා එකම පරයන්කයක් ඇතුළතදී ඔන්න හිත නිදහස් වුණා. කිසිවක් ඇසුරු නොකරන තත්ත්වෙටපත් වුණා. පත් වෙච්ච ගමන් සමහරලාට ඔන්න අනවශ්‍ය ප්‍රීතියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ මෙච්චර කාලයක් අවුරුදු ගානක් භවනා කරලා බලාපොරොත්තු වෙච්ච තත්ත්වය ඔන්න අද උදා වුණා. හැබැයි ඒ තත්ත්වය පවත්වා ගන්න තරම් උපේක්ෂාවක් හිතේ නැහැ. මොකද මෙතෙක් කාලයක් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වුණාට පස්සේ ඒක ගැන මධ්‍යස්තව ඒක දරා ගන්න අපේ හිතට හැකියාවක් නැහැ. අපි ඉතින් ඒකෙන් ඉපිල යනවා. අනවශ්‍ය අන්දමින් හිතේ ප්‍රීතියක් පහළ වෙලා ඉතින් ආයෙත් බිමට වැටෙනවා. ආයෙත් ඉතින් අර හිතේ තිබිච්ච එකලස, හිතේ තිබිච්ච සම්බරතාවය සම්පූර්ණයෙන්ම බිඳිලා යනවා. ආයෙත් ඉතින් බිඳුවට වැටෙනවා. ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. භවනා ජීවිතයේදී ඔය වගේ අත්දැකීම් ලැබීමත් වටිනවා. මොකද අපි එක්තරා අන්දමකින් මේ හේතුඵල දහම භාවනාව හරහාම අවබෝධ කර ගැනීමක් තමයි මේ තියෙන්නේ. භවනා ජීවිතයක් කියන්නේ තමන්ගේ අධ්‍යාත්මයට නැඹුරු වෙලා මේ හේතුඵල දහමම භාවනාව තුළිනුත් නිරූපණය වෙනවා. එක දවසක හරියනවා, තනින් දවසේ හරියන්නේ නැහැ. එක පරයන්කයකදී හරියනවා, ඊළඟ පරයන්කේ ගන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ, ඒක අපි විඳ ගන්න ඕනේ. ඒක දරා ගන්න පුළුවන් මනසක් ඇති කර ගන්නත් ඕනේ. අද භවනා හොඳට හරි ගියා නම් ඉතින් පොඩ්ඩක් හිතේ කොනක තියා ගන්න ඕනේ, ලියාගෙන හෙට සමහරට වරදින්න පුළුවන් කියලා. අද වැරදුනා නම් හිතේ කොනක තියා ගන්න පුළුවන්, හෙට සමහරට හරියන්න පුළුවන් කියලා. ඒ නිසා මේ වැය තියෙන්නේ නිකන් චක්‍රයක්, උඩ යට යාමක් මේ වැය තියෙන්නේ. ඉතින් හැබැයි උඩ ගියාම සාර්ථක වුණාම තමන්ගේ අපේක්ෂාව ඉෂ්ට වුණාම අපි ඉපිල යන්නේ නැතුව අපේ හිතේ අනවශ්‍ය ප්‍රමෝදයක් පහළ කරගන්න යන්නේ නැතිව අපිට පුළුවන් මේක දරා ගන්න. අපිට පුළුවන් ද මේ අපේ හිතේ තිබිච්ච මධ්‍යස්ථභාවයේ තරදුරටත් රැක ගන්න. ඔන්න ඔතන තමයි එක්තරා අන්දමකින් යෝගාචරයේත් ලබන පරිණත භාවයක් කියලා කියන්නේ. දැන් අපි දන්නවා සමත භාවනාවේදී උනත් ප්‍රථම ධ්‍යානයේදී ප්‍රීතිය සුඛය ඒවා තියෙනවා. ඉතින් යා දෙවෙනි ධ්‍යානට එනකොට ඒත් ප්‍රීතිය සුඛය තියෙනවා. හැබැයි විතක්ක ਵਿਚාර අතහැරලා. ඉතින් එතකොට අර හිත සෑහෙන දුරකට සමනේ වීමක් ඒ හිතට දැනෙන්න පුළුවන් උඩ යටෑම් අඩු වීමක් තමයි නිරූපණය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානට එනකොට සම්පූර්ණයෙන්ම ප්‍රීතිය අතහැරලා. ඉතින් ඒ කියන්නේ දැන් අර පරිණත වීමක්. ප්‍රීතිය කියන එකේ තියෙන ඉපිලයාමක්, පිනායාමක්. ඉතින් එතන තියෙනවා හිතට එක්තරා අන්දමක පොඩි බාධාවක්. හිතේ නෑ සංසුන් ගතියක්, සංසුන් වීම නිතරම කැළැත්වෙනවා, චලනය වෙනවා. ඒ චලනවීම්, චලනයවීම්, දෝලනයවීම්, කැළැතීම් තමයි දැන් අඩු වෙන්නේ උපේක්ෂාව වෙතට ගමන් ගීම හරහා. ඒ නිසා තුන්වෙනි ධ්‍යානයේ එනකොට ප්‍රීතියත් හැලුණා, හතරවෙනි ධ්‍යානයේ එනකොට සුඛයත් හැරිලා මොන සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්ත්වයක් තමයි හතරවෙනි ධ්‍යානයේ එනකොට තියෙන්නේ. ඒ කියන්නේ අර යෝගාවචරයේ ලැබෙනේ පරිණත භාවය නිරූපණය වෙන්නේ ආගේ හිත තුල තව තව මේ උපේක්ෂාව මේරීම හරහා. එයා නිකන් ඉපිල යන්නේ, කොක් හඬලා සිනාහෙන් සිනාසෙන්න යන්නේ, අනවශ්‍ය ප්‍රීතියකට ලක් වෙන්න එයා ඒ කොයි දෙයක් දරාගෙන මධ්‍යස්තව ඉන්නවා. උඩ ගියත් ඉන්නේ මැද්දේ, යට ගියත් ඉන්නේ මැද්දේ. ඒ බඳු තත්ත්වයක් යෝගාවචරය තුළ ඇති කර ගන්න පුළුවන් නම් ක්‍රමානුකූලව නිවැරදිව භාවනාවක් වඩද්දී අත්‍යවශ්‍යම මේ ඇති වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් ඒ යෝගාවචරය තුළ සෑහෙන පරිණත බවක් නිරූපණය වෙනවා. විපස්සනාවේදීත් ඒ නිසා අපි කොයි බලාපොරොත්තු අපේ තිබුණත් ඉතින් ඉස්සරහට යන්න යන උපේක්ෂාව තමයි යෝගාවචරය තුළ වැඩෙන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් නැත්තම් උපක්ලේශයක් අනුරුද්ධ සාමීන් වහන්සේට කියලා දෙනවා. දුට්ටුල් ලංකෝ මේ උදපාදි. උන්වහන්සේ තමන් බෝධිසත්වයන් වහන්සේ විදිහට කටයුතු කරගෙන යනකොට මේ ඇතැම් වෙලාවට කයේ නැහැ මේ ක්‍රියාශීලී ගතිය. කය නිකන් ඔතෑණි වෙලා. දැන් සමහරවිට අපි දන්නවා ආහාර වැඩිපුර ගත්තාම ආහාර ගත්ත ගමන්ම ඔය බත් මතක් වෙන්න පුළුවන්. කයේ නැහැ කිසි ක්‍රියාශීලී බවක්. කායික වශයෙන් දරතයක් තියෙන. කායික වශයෙන් නිකන් ඔතෑණි ගතියක් තියෙන. කයේ නැහැ ක්‍රියාශීලී බවක්. ඉතින් එතකොටත් මේ වැඩේ කරන්න බෑ. දැන් මේ හිතේ තමයි භාවනාව කරන්නේ. නමුත් මේ හිතට කයෙන් ලොකු පිටුවහලක් ලැබෙන්න අවශ්‍යයි. දැන් අපි ඉරියව සකස් කරගන්නවා කියලා මුලින් කරන්නේත් ඒ මානසිකව අපි මේ වඩන භාවනාවට කයෙන් ලැබිය යුතු අනුග්‍රහය ලබා දීමක්. ඉතින් අපි හරියට ඉරියව්ව සකස් කරගෙන නැත්නම් නිතන්තරයෙන්ම සමාධි ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? භාවනාවට බාධායි. ඉතින් එහෙනම් ඒ නැවත නැවත ඉරියව්ව සකස් නොකිරීම සඳහා අපි මුලින්ම ඊටාම සුවදායි ඉරියව්ව සකස් කරගන්න අවශ්‍යයි. හැබැයි ඕන්ට වඩා සුවදායි වුණොත් එහෙම, ඒ කියන්නේ අපි තුමු බිත්තියකට හේත් වෙලා මගුල් දෙකක් ඉස්සරහට දාගෙන භාවනා කරන්න පටන් ගත්තොත් වැඩි වෙලාවක් යන්න කලින් ඉතින් අනිවාර්යෙන් නින්දට වැටෙනවා. මොකද මේ ඉරියව්ව සුවදායි වැඩි. නින්දට ආරාධනා කරනවා. එහෙමනම් ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට කෙනෙක් කොහොම අපහසු ආසනයකට ගියොත් අපි තුමු තාම මේ බද්ධ පරියන්කෙන් ඉන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් බද්ධ පරියන්කෙන් ඉඳලා කොහොම හරි පත්මාසනෙ ඉඳලාම මේක කරන්න උත්සාහත් වෙනවා. හැබැයි තාම කරගන්න බෑ. ඉතින් එතකොට අර වැඩි වෙලාවක් යන කලින් තීව්‍ර වේදනාවක් මතුවෙන්න පුළුවන්. එතකොටත් ඉතින් මේ වැඩේ පහසුවෙන් කරගන්න බෑ. ඒ නිසා අපි මේ කටයුත්තේ නිරත වෙනකොට පේවරෙන් පේවර ඉදිරියට යා යුතුයි. එක පාට මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. අපි මුලින් මෙහෙනම් පහසු ඉරියව්වකට යන්න අවශ්‍යයි. බද්ධ පරයන්කෙන් ඉන්න ඕනා වමනාව තිබුණාට තාම ඒක කරගන්න බැරි නම් අර්ධ පරයන්කෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. නැත්තම් පුඩුවක් තියලා වැඩේ පටන් ගන්න පුළුවන්. පස්සේ ඉතින් ටික ටික භාවනාව හරියනකොට ක්‍රම අහු වෙනකොට පොඩ පොඩ ඕනනම් ඉරියව්ව සකස් කරලා ඉරියව්වෙන් ලැබෙන්න ඕන පහසුව ලබා ගත්තට කිසි වරදක් නැහැ. ඒ නිසා මේකට ටිකක් කල් දෙන්න අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුට්ටුල්ලං හෝමී උදපාදි දුට්ටුල්ලාදිකරණංච පනමේ සමාදිච්චවි. ඒතර දුට්ටුල්ලාදිකරණං කියන්නේ මේ කාය දරතයක් කයෙන් ලැබෙන කයෙන් සිද්ධ වෙන යම්සි බාධාවක්, කයේ තියෙන අකර්මණ්‍යතාවයක්, නිද්‍රෝපගතියක් නිසා අන්න භවනාවට බාධා සිද්ධ වෙනවා. ඉතින් හම්බක් කලන සමාලාවට අපි ඕන්ට වඩා මේ භාවනා කරන්න ගියාමත් මේ කයට වෙහසක් දැනෙන්න පුළුවන්. මේ කය මොකද කයටත් අවශ්‍යයි යම් පමණක විවේකයක්. දැන් මට මතකයි විශේෂයෙන්ම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආනාපාන සති සූත්‍රයේදී සඳහන් කරනවා මේ ආනාපාන සතියක් වඩන යෝගාවචරයේ අනිවාර්යෙන්ම අඩුම තරමින් පැය පහක් නිදා ගන්න ඕනේ කියලා. මොකද මේ කයට අවශ්‍යයි විවේකයක්. අපිට භාවනාව පැය 24ම වඩන්න ඕමනාව තියෙන්න පුළුවන්. නමුත් එහෙම හරියන්නේ නැහැ. මේ කයටත් අවශ්‍යයි විවේකයක්. අපි මේ කාය විවේකයේ දෙන්නේ නැතිව චිත්ත විවේකයක් හදාගන්න උපදී විවේකයක් හදාගන්න ගියාට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අපිට උමනාව තියෙන්න ඕනේ, වීරය තියෙන්න ඕනේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ කය කියන්නේ මේ යකඩ වලින් හැදිච්ච එකක් නෙමෙයි. මේ කයට අවශ්‍යයි යම්කිසි විවේකයක්. මේ කය අවශ්‍ය වෙලාවේදී ආහාර පාන දීලා නඩත්තු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි නාවලා, මූණ කට සෝදලා පිරිසුදු කරලා මේක තබා ගැනීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් කාය පිළිදැගුම් කියලා කියනවා. ඒ නිසා මේ ඒ කය නඩත්තු කරගන්න එක භාවනා කරන කෙනාගේ මේ වගකීමක් බවට පත් වෙනවා. අපි ඕන්ට වඩා මේ කය වෙහෙසවන්න ගියොත් අන්තිමට සති ගණන් මාස ගණන් කයට බෙහෙත් කරන්න ආවතේම කරන්න ගත වේවි. එතකොට අපි නිකන් අර කලබල වීම නිසා අනවශ්‍ය කාලය අපතේ යamak තමයි සිද්ධ වෙන්නේ. සමහරවිට අපි නිදි නැතුව භාවනා කරන්න ගියොත් අවශ්‍ය කරන නිින්ද කයට දුන්නේ නැත්තම් සමාලාවට අර භාවනා කරන්න ගියාම ඉක්මනටම කිරා වැටෙනවා. ඉක්මනටම භාවනා කරන වෙලාවේදී ඒ විවේකය කය ගන්නවා. ඒ නිසා අපි බලන්න ඕනේ කොහොමද මේ කයට අවශ්‍ය කරන විවේකයක් ලබලා දෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අපි නිද්දාරාමතාවයකට යනවා කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිදා ගන්න මනසකට නැත්තම් වැඩි වැඩියෙන් නිදා ගන්නා මනසකට ඉබඳු තත්වයකට කම්මැලි කමකට යනවා කියන එකක් නෙමෙයි මෙතින් මේ අදහස් වෙන්නේ. අපි බලන්න ඕනේ මේ වෙලාවේදී කොච්චරනම් කායට විවේකයක් අවශ්‍යද? සාමාන්‍යයෙන් මට පැය 5ක් නිදාගත්තම ඇතිද? නැත්තම් මෙයා පැය 6ක් ඉල්ලනවද? නැත්තම් මේ වෙනකොට 5 නෙමෙයි 4ක් දුන්නත් දැන් ඇතිද කියලා. එහෙනම් අපිම පොඩ්ඩක් පොඩි පරිශනාවක් කරලා බලන්න වෙනවා කොපමණ විවේකයක් මේ කායට දෙන්න අවශ්‍යද කියලා. අපි හිතමු යම් වෙලාවක කායට විවේකයක් දුන්නා. අපි ගන්නට භවනා කරගෙන යනවා, අපේ කාලසටහන කරගෙන යනවා. කායටත් එහෙම විවේකයක් නොදුන්නේ නැහැ, විවේකයකුත් දුන්නා. හැබැයි ඇතැම් වෙලාවට ඉති රෝග ලක්ෂණ තියෙනවා. හෙම්බිරිස්සාවක් හැදීගෙන එනවා, උණක් හැදීගෙන එනවා, වෙනත් සෙම් රෝගයක් හැදීගෙන එනවා. ඉතින් ඒ වෙලාවෙදිත් මේ කයෙන් අර ඌමනා කරන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. මොකද කලකට සෙම් රෝගයක් වගේ හැදීගෙන එනකොට කයේ තියෙන්නේ පුදුම ඇලි මෑලි ගතියක්, නිින්ද යන ගතිය වැඩි, වෙනදාට වඩා කය නිින්දක් ඉල්ලනවා. ඒ නිසා අපි අපේ මේ කයම තේරුම් ගන්න අවශ්‍ය වෙනවා කොහොමද මෙයව පවත්ව ගන්න. භාවනාවත් කරගන්න ඕනේ, කයෙන් ඒ සඳහා උපකාරයක් අනුග්‍රහයක් ලබා ගන්නේ කොහොමද? මේක මගහරවල කරන්නත් බෑ, මේක සම්පූර්ණයෙන්ම අමතක කරලා මේ වැඩේ කරන්නත් බෑ. කයටම බෙහෙත් කර කර බෙහෙත් කර කර ඉඳ ඉඳ ඒ ගැනම කල්පනා කර කර ඉඳලා භාවනාව අමතක කරන්නත් බෑ. ඒ නිසා අපි මේ දේවල් නුවණින් තේරුම් අරගෙන අවස්ථානුකූලව කටයුතු කිරීම වැදගත් වෙනවා. දැන් මට මතකයි ඔය අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ සාමින් වහන්සේ සඳහන් කරනවා. දැන් උන්වහන්සේ වයෝවෘද්ධව කාලය ගත කරද්දී ඉතින් මේ කියන්නේ මේ කය කියන්නේ හරියට නිකන් අඬන ළමෙක් වගේ. ඉතින් ඒ ළමයාට මොනවා හරි දීලා අපි නලව ගන්නවා වගේ තමයි මේ කයත් වයසට යනකොට නලව ගන්න සිද්ධ වෙන්නේ. මොකද අපිට අවශ්‍යයි දැන් භාවනාවත් කරගන්න. හැබැයි ඉතින් කය නිතරම ළඩ වෙනවා, අඬනවා, ඉතින් කරදර කරනවා. එතකොට ඉතින් වාක්කාරි පැලැස්තරයක් කලවලා මේ කය නිරෝගී තාවකට తాවකාලික හෝ පත් කරගෙන අපේ වැඩේ කරගන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු අපිට තරුණ කාලේ නම් තාම අපි ඉන්නේ මේ භවනාවට ගැළපෙන යෝග ක්‍රම එහෙම කරාටත් වරදක් නැහැ. දැන් අපි ඊයේ සෙනසුරාදා දවසේ මේ ධර්ම සාකච්ඡාව කරද්දී නිස්සරණවනේදී මතක් කරගත්තා මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ හදපු යෝගාවචර කතිකාවත. ඒකෙදී උන්වහන්සේ සඳහන් කරනවා මේ අනවශ්‍ය වෘත කරන්න යන්න එපා. හැබැයි මේ භවනාවට යම්කිසි පිටුවහලක් ලැබලා දෙන යෝගික ක්‍රම පාවිච්චි කරලා වරදක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් සම්පජඤ්ඤය ගැන කතා කරද්දී සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අත දිගාරිනකොට ඒ ගැන සතිමත් වෙනවා. අත හකුලවනකොට ඒ ගැන සතිමත් වෙනවා. ඉස්සරහා බලනකොට ඒ ගැන සතිමත් වෙනවා. පැත්ත බලනකොට ඒ ගැන සතිමත් වෙනවා. ඉස්සරහට යනකොට ඒ ගැන සතිමත් වෙනවා. ආපහු හැරෙනකොට ඒ ගැන සතිමත් වෙනවා. ඉතින් මේ විදිහට මේ කුඩා කුඩා සියලුම ඉරියව් පැවැත්වීම් වලදී සතිය පිහිටව ගන්න පුළුවන්. ඉතින් අපිට මේ දේ යොදා ගන්න පුළුවන් යෝග ක්‍රම එහෙම පාවිච්චි කරන අවස්ථාවල. මොකද මේ යෝග ක්‍රම හරහා කය නිරෝගී බව රැකෙනවා, කය හොඳට ක්‍රියාශීලී, නම්‍යශීලී, තත්ත්වයකට අරගන්න පුළුවන්. ඒ නිසා අපි කලල්ගොඩ භාවනා මධ්‍යස්ථානයේදී තවත් මේ යෝග පුහුණු කරන පිරිසක් එක්ක මේ කලල්ගොඩට එකතු වෙන යෝගීන් පිරිසට මේ දේවල් හඳුන්ලා දුන්නා. ඒ යෝග කරන ගුරුවරයෙක්ගේ ආభాෂය නැත්නම් එයාගේ මඟ පෙන්වීම ලබා දෙන්න හැකි වුණා. ඉතින් මේවා තියෙන යම්සි ගතයුත්තක්. මොකද අපේ කය කියන එක නම්‍යශීලී වුණාම ක්‍රියාශීලී වුණාම තමයි භවනාවත් හරියන්නේ. නැත්නම් කය කියන එක නිකාම නිකං අර මේ හරිම ඔතෑණි ඇවිද ගන්න බැරි එහෙමත් නැත්නම් කිසිම ක්‍රියාශීලී බවක් නැති ගතියක් නම් මේ කයේ තියෙන්නේ. එතකොට වාඩි වෙච්ච ගමන් නිින්ද යන එක තමයි තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට අපි ඉඳගෙන භාවනා කරනවා වෙනුවට සක්මන් භාවනාවට යෝගාවචරයෙන් යොමු කරන්නත් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. මොකද හුඟක් වෙලාවට කෙනෙක් කැමති ඉඳගෙන භාවනා කරන්න. විශේෂයෙන්ම තරබාරු ශරීරයක් තියෙන කෙනෙක් ඉඳගෙන භාවනා කරන්න ගිය ගමන්ම දන්නෙම නැහැ තීන මිද්දේට හිත යනවා, නිින්ද යනවා, එහෙමත් නැත්නම් සමාධියකට හිත යනවා. ඒ සමාධිය හුඟක් වෙලාවට නිද්‍රෝපගත සමාධියක්. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. තේරෙන්නේ නැති සමාධියක්. අවදි බවක් සම්පජඤ්ඤයක් නැති සමාධියක්. ඉතින් ඒ වගේ දේවල් වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් තේරුම් ගන්න තමන්ගේ කය හුඟා තරබාරු නම් එතෙන්දී ඉඳගෙන කරන භාවනාවට වඩා සක්මන් භාවනාවේ සෑහෙන ප්‍රයෝජන තියෙන්න පුළුවන්. මොකද මේ භාවනාව කියන එක නිද්‍රෝපගතව ඈලිමෑනිකං සහිතව මොකද්ද වෙන්නේ කියලා තමන්ට දැනෙන්නේ නැතුව යන ගමනක් නෙමෙයි. දැනි යන ගමනක්. හිත සියුම් වෙවි සියුම් වෙවි, සැහැල්ලු වෙවි සූක්ෂම වෙවි සූක්ෂම වෙවි යන ගමනක් තියෙනවා. ඉතින් ඒ සඳහා කයනුත් සෑහෙන අනුග්‍රහයක් ලැබෙන්න අවශ්‍යයි. ඉතින් ඒකයි බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරන්නේ දුට්ටුල්ලංකෝ මේ උදපාදි. මේ කයේ යම්කිසි එබඳු දරතයක් කයෙන් ලැබෙන සහයෝගය නොලැබී යාවක් සිද්ධ වුණොත් එහෙම මේ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. මේ සමාධියට ඒක බාධාවක් වශයෙන්, උපක්ලේශයක් වශයෙන් හේතු වෙනවා. ඉතින් එතෙන්දී එහෙනම් අපි කොහොමද මේ උපක්‍රමශීලිය මේ කය එයාගෙන් ලැබෙන සහයෝගයේ භාවනාවට ලබා ගන්නෙ කියලා එහෙනම් අපි නුවණින් කල්පනා කළ යුතු වෙනවා. එහෙනම් පින්වත්නි අදත් අපි මේ උපක්‍රේෂ සූත්‍රය මුල් කරගෙන භාගතුන් වහන්සේ දේශනා කරපු මේ සමාධියට උපක්ලේශ වෙන, එහෙමකට සමාධියට බාධා කරන, සමාධියට අවහිර කරන කාරණා කීපයක් ශක්තිපමණින් සාකච්ඡා කළා. මේ කාරණා වුණත් මේ පින්වතුන් තේරුම් අරගෙන තමන් වඩන භාවනාවට මේ කාරණා වලින් යම් බාධාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා මගහරව ගන්න මේ බුදුරජාන් වහන්සේ දෙන අවවාද අපි පිළිපදින්න උත්සාහත් වෙමු. ඒ සඳහා සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දවසේ ධර්මදේශනාව තුලින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්වතුන්ට තමන්ගේ භාවනාවට අදාළව එහෙම නැත්නම් ධර්මදේශනාවට අදාළව යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ගරු ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා. මාවත් ඇහෙනවද?
ඔව් ඇහෙනවා ස්වාමීන්
වහන්සේ.
හරි. ගරු ස්වාමීන් වහන්සේ මට ගිය සුමානේදී මේ මට නිකන් මේ ආව කැරකිල්ල. දැන් මම මේ දවස්වල කරන්නේ ජීවිතය භාවනාවක් කරගෙන ඉන්නවා. ඒ වගේම
මොකද්ද කරගෙන ඉන්නේ?
ජීවිතය භාවනාවක් කරගෙන මේ එහෙමම ඉන්න මේ ඉන්නවා, වැඩ කටයුතු කරනවා.
හරි.
ඒ වගේම සිතුවිලි වේදනා සංඥා සංකාර එනවා යනවා ඒක මට පේනවා.
හරි.
මේ يعني හිතන්නත් ඉස්සලා ඒක එනවා යනවා ඒක පේනවා. මේ ඒ වගේම කෙලස් පේනවා. ඒ විදිහ තමයි මම කාලය ගත කරන්නේ. මේ මට ගිවිසුමානේ ස්වාමීන් වහන්සේ නිකන් කැරකෙන ගැටයක් වගේ නෑ ඔළුව තෝන් කියලා වගේ මම කෙලින් ඉන්නවා. ඒ වුණාට මුළු ඔක්කොම කැරකෙනවා. ඉතින් මට ඇත්තටම මට බයක් ආවා. මට පොඩි කාලේ ට්‍රේන් ඔපරේෂන් එකක් කරලා දැන් මට ඒකේ මොකක් හරිද එහෙම නැත්නම් මට අර හැමතිස්සම මර වැහැිනා දැන ඒක මොකක් හරිද එහෙම නැත්නම් රෝගී තත්ත්වයක්ද හැබැයි කියලා මට මේ සැකේ බයයි ඔක්කොම ආවා. මේ කියන්නේ මට ඇවිදින්නක් නැහැ, ඇවිදින්න නිකන් මිස් වෙනවා වගේ. මේ ඔක්කොම කරකේ, ඒ කියන්නේ මුලින් චුට්ටි චුට්ටි දෙන්න, ඊට පස්සේ එක වැඩි වුණා. හැබැයි ඒක තියෙන්නේ විනාඩි ගානක්. ඒ කියන්නේ විනාඩි ගාන විනාඩියක්වත් තියෙන්නේ නැහැ. සැතර ගානයි තියෙන්නේ. මේ ඊට පස්සේ මට හැබැයි හොඳටම ෆ්‍රෙෂ් වගේ මේ සතිය හොඳටම තියෙනවා. මේ අර ඉන්ද්‍රිය සංවරය හොඳටම තියෙනවා. මට ඒකෙන්ද මේක භාවනාව මොකක් හරි කියලාත් මට හිතුණා. භාවනාව මොකක් හරි කියලාත් හිතුණා. ඊට පස්සේ මම මේ ඒක දිහා බලන් ඉන්නවා. සමහර වෙලාවට බලන් ඉන්නත් බලන් ඉච්චිස් මට හිතෙනවා අර බය වගේක හිතෙනවා. ඊට පස්සේ මම දවස් තුනක් විතර තුනක් හතරක් ගියාන් පස්සේ ඒක ටික ටික අඩු වුණා. ඊට පස්සේ ඉන්දල හිටලා වගේ ඒක එන්නේ. මේ එතකොට නම් මම අර මට ඒක හිතුනම භාවනාවක් කියලා. ඊට පස්සේ මට මේ මම එහෙම හිතන්නේ නැහැ. ඒක දිහා බලාගෙන ඉන්න එතකොට යනවා වගේ. මේ හැබැයි ඒක සැරින් සැරේට එන ගැතියක් තියෙනවා. එහෙම එහෙම තිබ්බ. ඊට පස්සේ ටික ටික හොඳටම අඩු වුණා. මේ හැබැයි තාම දැන් සෝමානයක් විතර වුණා. තාම නිදාගන්න ගියාම ඒක එනවා. ඒක තියෙනවා, නැගිටිද්දි තියෙනවා. මට අර මුල්ම දවස්වල නැගිට්ටා එක දවසක් මට නැගිට්ටා මට හොඳටම ඔක්කාර. ඒ කියන්නේ වොමිටින් යන්න අර මූලික ලක්ෂණ එන්නේ අර කැස්ස වගේ එහෙම එහෙම හොඳටම ආවා මට. මේ වමන ගියේ නැහැ. මේ ඉතින් මම දැන් වුණා දැන් මේ ඉස්සර නිදාගන්න ගියාම මම ඇස් දෙක පියාගත්තම් මට අර ගොඩාක් විතර්කෙනවා. මේ එක එක දේවල් එනවා. මං ඒවා අර භාවනා විදිහට මං ඒක හිතනවා. එතකොට යනවා. ඒ වගේ තිබ්බේ මට ඒක ඇත්තටම වදයක් වගේ වෙලා තිබ්බේ. ගොඩාක් නේ දැන් අර අරසේනවා. අර කැරකිල්ල ගැටේනවා. මම මොකුත්ම නැහැ. හිත හරිම ක්ලියර්. මේ හිත හරිම ක්ලියර්. හැබැයි දැන් සාමාන්‍ය ජීවිතයේදී හරි නිකන් මම වෙන්නට වැඩිය ශක්තිමත් වගේ නිකන්. ඒ කියන්නේ මාර හරි ස්ටඩි වගේ නිකන් මේ ඒ වගේ එකක් තියෙනවා. මේ අර කවුරුත් එක්ක වැඩිය එහෙම නැහැ වගේ. ඒ කියන්නේ කතා කරන අවශ්‍ය දේ විතරයි. ඒ වගේ නිකන් මේ කරන්න ඕන කිව්වම මම කරන්නම් පුළුවන්. ඒ කියන්නේ හරි නිකන් සියුම් වගේ එහෙම එකක් තියෙනවා.
හරි
ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක එහෙම ගැටියක් එනවාද?
ඒක තමයි දැන් වෙන්න පුළුවන්. දැන් අර කිව්වා වගේ මුල් කාලේදී හුඟාක් විතර්ක බහුලව මනස තිබිලා, මනස ටිකක් ව්‍යාකූල ගතියක තිබිලා අපි භාවනාව හරහා විපස්සනාව හරහා සම්පූර්ණයෙන්ම හිත අරමුණු වලින් තොරව ඉන්න පටන් ගත්තාම ඔහොම දෙයක් වෙන්න පුළුවන්. දැන්ට එහෙම දෙයක්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ කලින් තිබුණේ ව්‍යාකූල තත්වයක් නැත්නම් සිතුවිලි බහුල තත්වයක්, විතර්ක බහුල මනසක්. දැන් හැබැයි භාවනාව ක්‍රමානුකූලව වැඩිම හරහා හිත දැන් ප්‍රපංච කරනවත් සෑහෙන්න අඩුයි. හිත කිසිම අරමුණක් නොගෙන පවත්වන්නත් හැකියාව තියෙනවා. එහෙම කිව්වොත් හරිද?
ඔව් එහෙම. ඒක මුලින්දලම තිබ්බා. ඔව් මුලින්දලම මට දැන් සිතුවිලි එනවා. එනවත් එක්කම මම නිකන් ඒක දකිනවත් එක්කම සිතුවිල්ල යනවා. ඒක සිතුවිල්ල ගියාට පස්සේ මගේ හිත මේ කියන මොකුත්ම නැති ප්‍රමාණය වැඩි. ඒකම ගොඩාක් වෙලා යනකම් ආපහු මොකුත්ම එන්නේ නැහැ.
හරි.
ඒ වගේ එකක් තිබ්බා.
හරි.
මේ දැන් මට සිතුවිලි එනවා ඉඳලා හිටලා එනවා. ආවට මම අර ඒකට දැනුවත් වෙන්නේ අර ඉස්සර මම ඒකට සිතුවිලි ඇත්තේ ඒකට දැනුවත් වුණානේ. දැන් දැනුවත් වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක දැනුවත්.
හා හරි.
සිතුවිලි කියලා දැනුවත්.
හරි.
ඒක ඉතින් යනවා.
හරි.
මම යනවා.
හරි. කිසි වරදක් නැහැ. ඒක නම් කිසි වරදක් නැහැ. මොකද අපිට අමුතුවෙන් දැනුවත් වෙන්න කියලා, බලෙන් දැනුවත් වෙන්න කියලා දෙයක් නැහැ. දැන් අපි දැනුවත් බව තුලමයි ඉන්නේ අන්තිමට. ඒක નિરાයාස දැනුවත් බවක්. ඒ નિરાයාස දැනුවත් බව ඉඳද්දී ආයේ අමුතුවෙන් අපි දඟලන දෙයක් නැහැ. කොයි දෙයක් දැනෙන්න ගන්නවා. සිතුවිල්ලක් ආවත් ඒක තේරෙන්න ගන්නවා. හැබැයි ඒ වගේම අපි ඒක පෝෂණය කරන්නේ නැති නිසා එයා යන්නත් ගන්නවා. ඊට පස්සේ ආයෙත් හිත විවේක වෙනවා. දැන් මේ විවේක බව තුල අපි කොහොමද පවතින්නේ කියන එක තමයි පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. දැන් ඉඳගෙන කොච්චර වෙලා භවනා කරනවද සාමාන්‍යයෙන් දවසකට?
මම ඉඳගෙන භාවනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර එක දවසක් මට මේ එක ටික කාලෙකට ඉස්සෙල්ලා මට ආවා මේ මම දෙකටම ඉඳගෙන භාවනා කරද්දී ස්වාමීන් වහන්සේත් මම මේ අධ්‍යක්ෂකම් කියතියද්දී මට එක දවසක් ආවර ඔළුව නිසා හිස් ස්වභාවය හිස් ගැටියක් ඇවිල්ලා ඒක මේ කියන්නේ හිස් හෙස්සේක වැඩි ඊළඟේ ඇතුළත කතාව හොඳටම අඩුයි මේ අමුතු අත්දැකීමක් ඒක ආවා මේ මේ කැලස්ටිල් වගේ තිබ්බා එහෙම එහෙම එකක් ආවා ඊට පස්සේ ඒක හොම් ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා මේ දැන් ඉඳගෙන භාවනාව කරන්න එපා දැන් ජීවිතේම භාවනාවක් කරගෙන මේ දැන් භාවනාවෙන් ඉන්න එහෙම කියන්නේ එහෙමම වැඩ කටයුතු කරන්න කියලා ස්වාමීන් වහන්සේ අවවාද හැමනම් මම ඒ දවස් ඉඳලා ඉඳගෙන භාවනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට එතකොට සක්මනක් කරනවද?
සක්මනක්වත් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම හැබැයි මේ මම ජීවිතේම මගේ භාවනාවක්ම තමයි. මේ කියන භාවනාවෙන්ම තමයි මම ඉන්නේ. මේ අර මට හිස් ස්වභාවය මේ කියන්නේ මුලදී මට කෙලස් කියන්නේ එනවා ඒවා මට පේනවා මේ කෙලස්ෙන් තරහා යනවා එක එක ඒවා එනවා ඒක මට පේනවා මේ ඒ කියන්නේ එනවත් එක්ක මම දන්නවා ඊට පස්සේ ඒක මම හිතනවා ඊට පස්සේ මට අර මුලදී මට තිබ්බා ඒක හිතපු ගමන්ම ඒක යන්නේත් නැහැ එනකොට මම ඒක සම්පාදයට ගලපලා එහෙම කරාම තමයි මට නිරෝධ වෙන්නේ නිරෝධන දකිනවා මේ එහෙම ගැටයක් තිබ්බා ඊට පස්සේ ඒක ටික ටික යද්දී ඊට පස්සේ මම ඒක එනවා ඒක දැකගමම යනවා ඒ වගේ තිබ්බා
හරි
මේ ඊට පස්සේ තුවිලි එනවා ඒක දැක්කහම දැක්කහම යනවා
හරි
ඒ කියන්නේ ඊට පස්සේ එහෙම තිබ්බා ඊට පස්සේ ටිකක් කාලයක් එක කාලයක් ආව සිතුවිලි එනවා යනවා ඒක මට හොඳටම පේනවා යනවා කියන එක අර නිරෝධ වෙන කම්ම අග වෙන කම්ම මට පේනවා
හරි
ඒ කියන්නේ එනවා ඊට පස්සේ යන එක අග වෙන කම පේනවා එහෙම එහෙම කාලයක් ආවා ඊට පස්සේ ඒක සාමාන්‍ය වුණා මේ ඊට පස්සේ වේදනාවක් එනවා ඒක එහෙමම යනවා සංඥාව මට අපහැදිච්චින්ද මම ස්වාමීන් වහන්සේ මම කියන මට තියෙනවා මේ අර කවුරු හරි ඇවිල්ලා මට කතා කරොත් මට ශබ්දයක් යනවා තින් එහෙම ඊට පස්සේ මට ඒක ඒ මොහොත විතරයි ඊට පස්සේ ඒක මතක නැහැ එහෙම එකක් නැහැ සිද්ධ වෙලා නැහැ වගේ එහෙම එකක් කියනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් ඒක ක්ලියර් කරගත්තේ ඒක තමයි සංඥා වෙනවා යනවා කියන්නේ කියලා මේ දැන් ස්වාමීන් වහන්සේ සිතුවිලි එනවා ඒක මම දැන් කියන්නේ සිතුවිල්ලට ඉස්සර සිතුවිල්ලට දැනුවත් වෙන්න ඕනේ දැනුවත් වුණාම තමයි ඒක යන්නේ දැන් දැනුවත් වෙන්න විදියක් නැහැ වෙන්නේ නැහැ වෙන්න වෙනවා කියන එක මට නිකන් කරදරයක්
හරි නෑ ඒක දෙයක් නැහැ නෑ ඒක ඒක දැන් බලෙන් කරන්න අවශ්‍ය නැහැ ඒක ඉබේ වේවි නිකන් ඒ දිහා නිකන් මානසිකාරයේ යෙදෙනකොට නැත්නම් හිත හැරෙනකොට දැනෙනකොට ගිහිල්ලා එයා ගිහිල්ලා ඉවරයි ඒ වගේ වේවි ඔව් ඒක ගැටලුවක්
නෑ ඒකක් තියෙනවා නිරෝධ වෙනවා කියන එක පේන්නේ
නැහැ අවශ්‍ය නැහැ නෑ එහෙම ඉතින් ඒක දඟලලා මේ ගියේ එක්කෙනාගේ ආපහු හැඩහුරුකම් හොයන්න අවශ්‍ය නැහැ ඉතින් අපිට ඒ වෙනුවට විවේකයේ තුල ඉන්න පුළුවන් ඔතෙන්ද හැබැයි පොඩි දෙයක් මේ මේ එකතු කරගන්න පුළුවන් මේ දැන් ඔය 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 සිතුවිලි වලින් තොරව කිසිවක් උපාදාන නොකර හිත අරමුණක් නොගෙන ඉන්න මට්ටමේදී අපේ කායික පැත්තෙන් කියනවනම් කායික පැත්තෙන් කියනවනම් ඔතෙන්දී පොඩ්ඩක් රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් පැත්තට එන්න පුළුවන්. ඉතින් එතෙන්දී කරකැවිලි මට්ටමක් එන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මේ ඕනනම් වෛද්‍යවරයෙක් පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න විශේෂයෙන්ම ප්‍රෙෂර් චෙක් කරලා බලන්න. මොකද අපි යෝගා දැන් අපේ හිත ඕන්ට වඩා ව්‍යාවෘත වෙලා තියෙනකොට හිත කෑ ගහනකොට ද්වේෂයෙන් ඉන්නකොට රාගයෙන් ඉන්නකොට අපේ කොහොමත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. දැන් අපි ඒව මොකක්වත් නැතිව හිත නිකාං ඔහේ තියෙනකොට සංසුන්ව තියෙනකොට එදෙන්දි ලොකු බ්ලඩ් ප්‍රෙෂර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපේ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් පැත්තට යනවා. ඉතින් ඒක ස්වාභාවිකයි. ඒක සාමාන්‍යයෙන් මේ කියන්නේ යෝගාවචර ජීවිතයක සිද්ධ වෙන පොඩි පරිවර්තනයක් ඒක. හැබැයි ඉතින් එතෙන්දී ඒක කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. එහිමයි කියලා අපි බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරගන්න දඟලන්න අවශ්‍ය නැහැ. අපි ඒක අර පොඩ්ඩක් ඕනනම් වෛද්‍ය උපදෙසුත් අරගෙන කොහොමද මේක සමබර කරගන්නේ? මේ කය මේ අලුත් තත්ත්වයට හුරු කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනාවෙන් කටයුතු කරන්නයි තියෙන්නේ.
එහෙමයි. දැන් මේ දැන් අර වැඩ කරා දැන් දැන් දවසේ එහෙම එන්නේ නැහැ. ඒ කියන්නේ එනවා වගේ තේරෙනවා. ඒ වුණාට මට ඒක පුරුදුයි වගේ.
හරි.
අර වෙල් ඉස්සර වගේ මට බයක් එහෙම දැනෙන්නේ.
හරි.
මේක නිකන් සාමාන්‍ය දෙයක් වගේ. හරි. ඉස්සර වගේ ගොඩාක් කරගෙන නැත්නම් අර මුලින්ම වගේ ගොඩාක් කරගෙන නැත්නම් මාව වැටෙන්න යනවා වගේ එහෙම ගැතිය නැහැ.
හරි.
මේ ඒක දැන් අර සාමාන්‍ය වගේ නිදාගන්න ගියාම තමයි ඇඳට ගියාම තමයි මට මේ අර ටිකක් කරකිනා වගේ දැනෙනවා. ඒ වුණාට ඒකත් එහෙම මට අර සිතුවිලි මොකොත් නැහැ නිශ්ශබ්දයි ඒ වෙලාවට. ඉතින් ඒකෙින්ද එහෙමම මේ යනවා.
හොඳයි. දැන් බලන්න මේ පෝෂණයේ පැත්තත් බලන්න. يعني උතන්ද කායික යම්ස දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසා පෝෂණයේ පැත්තත් බලන්න. ඊළඟට වාතාශ්‍රය එහෙම හොඳට ලැබෙනවාද ඒ පැත්තත් බලන්න. ඔය වගේ මට නම් හිතෙනවා කායික පැත්ත චුට්ටක් බලන්න තමයි තියෙන්නේ. يعني භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අර මං කිව්වා වගේ අපි මේ හුඟක් ප්‍රෙෂර් වෙන තත්ත්වයක් පීඩන තත්ත්වයක් වෙන්නේ නැහැ. එතකොට යම්කිසි ලෝ බ්ලඩ් ප්‍රෙෂර් පැත්තකට යන්න පුළුවන්. එතෙන්දී අපි බලන්න ඕනේ දැන් කොහොමද මේකට හරියන විදිහට මම මගේ ජීවන රටාව සකස් කරගන්නේ. මෙතෙන්දී මම පරිස්සම් වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් වශයෙන් දොස්තර කෙනෙක් කියන්න පුළුවන් නැගිට්ට ගම මේ කියන්නේ ඇඳෙන් අපි තුමු උදේ මේ රාත්‍රී නිදාගෙන අවදි වෙච්ච ගමන් එකපාරට ඇඳෙන් බහින්න යන්න එපා කියලා තමලාට උපදෙස් දෙනවා. මොකද අර කය වාඩි කරවලා පොඩි වෙලාවක් ඇඳ උඩ තියලා ඊට පස්සේ නැගිටින්න කියලා එහෙම කියනවා. මොකද මේ අර කය ක්‍රමානුකූලව තමයි යාගේ ඊළඟ ඉරියවට සකස් වෙන්නේ. යාට යහුසුලුව සකස් වෙන්න තරම් අධික පීඩනයක් අපේ හෘද වස්තුවෙන් එන්නේ නැත්තම් ඒතර අපි අපේ මේ රටාව නැත්තම් ජීවන රටාව පොඩ්ඩක් ඒට සරල නන්දමින් සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා චුට්ටක් මේ පැත්ත බලන්න.
හදවයි ස්වාමීන් වහන්සේ මේ ඉස්සර අපි ඉඳගෙන භාවනා කරන කාලේදී මර අපිට චිත්තජ රූප පේුණානේ. දැන් ඒ වගේ දැන් ජීවිතේ භාවනාවක් කරගෙන ඉද්දි මේ සමහර වෙලාවට හැමදේම නෙමෙයි චිත්තජ රූප පේන එකක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මට නිකන් එහෙම සමහර වෙලාවට එහෙම දකිනවා වගේ එහෙම එකක් තියෙනවා.
ඔව් මෙහෙමයි. චිත්තජ රූප කියන එක අමින් ඒ එතන අදහස නම් වෙන එකක්. කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියලා ඔය අභිධර්මයේදී ඒවා වෙනස් වශයෙන් පෙන්නනවා. එතෙන්දී චිත්තජ රූප කියලා කියන්නේ මේ හිත මුල් වෙලා හදන රූප. ඒ කියන්නේ හිතේ පේන රූප වලට නෙමෙයි චිත්තජ රූප කියන්නේ. දැන් උතෙන්දී කතා කරන්නේ ඇත්තම හිතේ පේන රූප. ඒක ඇත්තම රූප සංඥා කියලා තමයි අපි ව්‍යවහාර කරන්නේ. ඒ
කියන්නේ හිත
රූප සංඥා. ඔව් හිතට විවිධාකාර රූප පේන්න පුළුවන්. ඒක අපි රූප සංඥා කියලා කියනවා. ඉතින් ඒක ඒවා අඩු වෙන්නයි තියෙන්නේ. දැන් අපි හිතන්න දැන් ඔව් ඒ කියන්නේ හිතන්න දැන් අපි මොකක් හරි චිත්‍රපටියක් බැලුවා. චිත්‍රපටියක් බැලුවාම ඕකේ තිබිච්ච බොහොම දර්ශනීය දේවල් නැත්නම් හිත බැඳුන දේවල් හිතට තදින් කාවැදිච්ච දේවල් පස්සේ වෙලාවක මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන්නේ අන්න අර මේ චිත්ත රූප වශයෙන් නැත්නම් රූප සංඥා වශයෙන්. ඉතින් ඒවා ඒ කියන්නේ අපි මේ චිත්‍රපටිය බලන්න ගිහිල්ලා අපේ හිතේ නිකන් මණ්ඩි බහගෙන තියෙනවා. හිතේ රෙජිස්ටර් වෙලා තියෙනවා යම්කිසි රූප ප්‍රමාණයක්. ඉතින් ඒවා ඇත්තම හැලෙන්නයි තියෙන්නේ. අපි කිසිම දෙයක් හිතේ ඒ කියන්නේ චිත්ත රූප වශයෙන් රූප සංඥා වශයෙන් අපි මතක තියාගෙන පවත්වනවා නම් ඒ කියන්නේ අර අනුසයක් දැන් ඉතිරලා තියෙනවා. නිකන් කොස්සක් ඉතිරලා තියෙනවා. මණ්ඩි බහගෙන තියෙනවා. ඒවා මතුවෙන වෙලාවෙදි තේරුම් අරගෙන මේවා තව පෝෂණය කරන්න යන්නේ නැතිව ඒ සංඥා මුල් කරගෙන කතන්දර ගොතන්න යන්නේ නැතිව අපිට තියෙන්නේ මේක මේ මම කරපු මෝඩ වැඩක් නිසා මම මේ දැකපු දෙයක් හරහා මේ මණ්ඩි බැහැගෙන තියෙනවා හිතේ යමක් තැම්පත් වෙලා තියෙනවා මේක මේ අනවශ්‍ය බරක් හිතට මගේ හිතේ පිරිසුදුකමයි මේකෙන් මේ ඇහිරෙන්නේ හිත වර්ණ ගැනීමක් මේක තුලින් වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ සංඥා හිමීට අයින් කරන්නයි තියෙන්නේ.
ඒ කියන්නේ කලින් මට ඒ වගේ නිකන් ඉඳලා හිටලා වගේ එහෙම පෙවුණා. හැබැයි දැන් නම් එහෙම එකක් නැහැ සාමාන්‍ය හංස.
හරි.
සාමාන්‍ය හංස ගොඩාක් පිංසිත් කරන සාමාන්‍ය හංස කෙරෙස්සන්නේ.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුල්‍යයාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඇහෙනවද?
ඔව්, ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මම උදරේ පිම්බීම හැකිලිම බලන කෙනේ. මං දැන් කාලයක් අවුරුද්දක් දෙකක් විතර ඒක කරා. දැන් මාස ගානක ඉඳන ඉස්සර මම දවසකට 3-4 පාරක් පැයක් වගේ ඉන්න 3-4 පාරක් පිම්බීම හැකිලිම බැලුවා. පහුගිය කාලේ දැන් මාස දෙක තුනක ඉඳලා මට වැඩිය කරන්න වුණේ නැහැ. දැන් කියන්නේ දවසකට පැයක් විතර වගේ මම ඒකේ නිරත වුණා. දැන් ස්වාමීන් වහන්සේ මම ආපහු පටන් ගත්තා අර වෙනද වගේ වැඩිපුර ප්‍රමාණයක් කරන්න. මම බලන්නේ පිම්බීමේදී පිම්බෙන්න පටන් ගත්තු තැන ඉඳලා ඒක අවසාන වෙනවා පිම්බිලා. ඊට පස්සේ හැකිලිම එතනින් පටන් අරගෙන ඒක අවසන් වෙනවා. ඒකට තමයි මගේ අවධානය යොමු කරන්නේ. දැන් මට ගොඩාක්ම සියුම් වෙලා තමයි මම දැන් අලුතෙන් ආපහු දෙකක් කාලයක් තිස්සේ වැඩි නොකිරීම දැන් මම ඒක ඇක්ටිව් කරන්න පටන් ගත්තම මට ඒක බලන්න බැරි තරමට සියුම් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ හෙල වෙනවා කියන නම් තේරෙනවා, උදරේ හෙලනවා කියන තේරෙනවා. නමුත් මට අල්ල ගන්න අමාරුයි. මේ දැන් පටන් අරගෙන කෙලවර වෙනා එතනින් ආපස්සට හැකිරීම සිද්ධ වෙනවා කියලා ඒ විදිහට හරියටම ඒක අල්ල ගන්න බැහැ.
හරි, ඒකේ වැරද්දක් නැහැ. දැන් ඒ කියන්නේ අපි කොහොමත් ඕක බලමින් යනකොට සියුම් වීමකට තමයි ලක් වෙන්නේ. එතකොට අර කලින් තිබිච්ච විදිහට නෙමෙයි දැන් අපිට වැටහෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණොත් මම කලින් අත්දැක්කේ මේ විදිහට, ඒ විදිහට දැන් ඇයි මේක පේන්නේ නැත්තේ? ඒ ආකල්පෙන් නෙමෙයි බලන්න තියෙන්නේ. කලින් අත්දැක්ක යම් විදිහකට, හැබැයි ඊට වඩා වෙනස් විදිහකට දැන් ඉදිරියේදී අත්දකින්න ලැබේවි කියලා අන්නේ බඳු ආකල්පයක් තියාගන්න. මොකද මේ සියලු දේවල් වෙනස් වෙනවා. මේ අපි ආස්වාස ප්‍රස්වාසය දිහා බලන්න ගියත්, පිම්බීමක් හැකිලීමක් දිහා බලන්න ගියත්, කිසිසේත්ම අපි මුළු ජීවිත කාලයේදීම ওই දේ ওই විදිහට පේන්නේ නැහැ. මුල් කාලේ පෙනිච්ච විදිහට නෙමෙයි තවත් කාලයක් ගියාට පස්සේ පේන්නේ. ඉතින් අපි තුල තියෙන ඕනේ විවෘත මනසක්. මට ප්‍රශ්නයක් නැහැ මේක කොයි විදිහට පෙනුණත්, මට තියෙන්නේ බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. අර මම එයා පෙන්නන ඕන දෙයක් බලන්න ලෑස්ති. අන්නේ ආකල්පයෙන් බලනවා නම් කිසි වැරද්දක් නැහැ. අනිත් එක අර කිව්වා වගේම සියුම් වෙද්දි බලන්න අමාරුයි. මොකද අපිට සියුම්නේ. දැන් අපිට මේක රළුව තියෙනවා නම් ඒ රළු බව තුළ අපිට අපේ හිතත් ඒකට බැහැගෙන ප්‍රබල අරමුණේ රළු අරමුණේ තොරතුරු පේන්න ගන්නවා. නමුත් ඒක බලන්න ගියාම මේක සියුම් වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි භාවනාව වැඩෙනවා කියලා කියන්නේ. හැමදාම රළුව තියෙන්නේ නැහැ. මේක සියුම් වෙන්න ගන්නවා. කොහොමද එතකොට මේ සියුම් අරමුණේ මේක දකින්නේ? එකක් තමයි මේ සියුම් අරමුණේ දකින්න ගිහිල්ලා අන්තිමට හිතට මේ ආහාර මදි හින්දා නින්දට වැටෙන්න පුළුවන්. ඔය බාධාව එන්න පුළුවන්. අනෙත් එක තමයි සියුම් අරමුණේ බලන්න ගිහාම මේ හිතේ සංඥා මතු වෙන්න පුළුවන්. මොකද වෙන වෙන දේවල් වෙන රූප වෙන්න පුළුවන්, වෙන කතන්දර හිතේ ගෙතෙන්න පුළුවන්. මොකද අර දීලා තියෙන අරමුණ සියුම් වැඩි. ඒක තවත් බාධාවක්. අනෙත් එක තමයි අපේ ඒ හිතේ ඒක බලන්න තරම් සතිය සම්පජඤ්ඤය දිනු වෙලා නැත්තම් එතකොටත් මේ අරමුණ තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ එකක් තමයි හිත නින්දර වට ගන්නෙත් නැතිව, හිත වෙන අරමුණු වලට යන්න දෙන්නෙත් නැතිව. හැබැයි මේ කටයුත්තේ නැවත නැවත යෙදීම හරහාමයි තවදුරටත් සියුම් සතියක් සියුම් සම්පජඤ්ඤයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් අර මේක නිකන් හරියට මේ ආයුධයක් මුවත් තියනවා වගේ වැඩක් දැන් තියෙන්නේ. දැන් මේ කරන්න තියෙන වැඩේට තාම ආයුධය මේ මුවහත මදි. හැබැයි ඉතින් මේ වැඩේ තුල උරගා බැලීම තුලින්මයි ආයුධය මුවහත් වෙන්නේ. ඒ නිසා මේ කලබල නොවි දිගට කරගෙන යන්න, තව ටිකක් ඉස්සරහට යනකොට තව අර සතිය සම්පජඤ්ඤය වැඩි වේවි. එතකොට ඔය සියුම් මරමුණෙත් විස්තර තව තව පේන්න පටන් ගනීවි.
පටන් ගන්නවා කෙලවර වෙනවා කියන එක වැටහෙන්නේ නැති වුණාට යමක් හෙර වෙනවා වගේ මෙහෙම උස් පහස් වෙනවා කියන එකක්
තේරෙනවා.
නමුත් අන්තිමට ඒක දිහාම නිකම් බලන්නද ස්වාමීන් වහන්සේ කියන්නේ?
ඔව්, ඒක දිහා බලන් ඉන්න දැන් ඒකට නමක් දෙන්න අවශ්‍ය නැහැ. මේක දැන් පිම්බීමක්ය. මේක හැකිරීමක් කියලා වෙන් කරගන්නත් සමහරකට බැරි වේවි. එච්චරට මේක සියුම් වේවි. අනිත් එක තමයි දැන් අපි ඉස්සෙල්ලා හිතන් හිටියේ මෙතන පිම්බීමක් තියෙනවා. අපි තුමු ඔන්න පිම්බීමක් වෙන්න මේ මම මේ දල වශයෙන් මේ තේරෙන්නයි කියන්නේ. අපි තුමු පිම්බීමක් ඇති වෙලා නැති වෙලා යන අපි තුමු විනාඩියක් ගියා. හැකිරීමක් ඇති වෙලා නැති වෙලා යන විනාඩියක් ගියා. එහෙම ආකල්පයක් අපේ මුලින් තිබුණේ කියලා අපි හිතමු. පස්සේ එහෙම ඒ වෙනුවට දැන් මෙතන එහෙම නැහැ මේ මේ පුංචි කම්පනයක් තියෙන්නේ. ඒක ඇති වෙලා නැති වෙලා යන තප්පරය යන්නේ. ඔය වගේ අත්දැකීමක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ මුලින් දැකපු චිත්‍රය නෙමෙයි පස්සේ දකින්නේ. ඒක සියුම් වෙනකොට ඊට වඩාත් යහුසුළු අත්දැකීමක් එන්න පුළුවන්. මං හිත කියන්න.
ඔව් ස්වාමීනි. එතකොට ස්වාමීනි ඒක ඒ කියන්නේ දැන් ඒ වෙලාවට විතරක් නෙමෙයි මට මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම නිකන් මං වාඩි වෙලා ඉන්න වෙලාවල් වලට නිකන් භාවනාවේදී නෙමෙයි මම බලනවා ඒ විතරට මට උදරයේ උස්වහක් වීමක් සාමාන්‍යයෙන් දැන් හුස්ම ගන්නකොට කෙනෙකුට හුස්ම තේරෙනවානේ. මම හුස්ම ගන්නකලේ වගේ ඒ වෙනුවටනේ මම උදරයේ බලන්නේ නැතුව එහෙම දැනෙන්නේ කියලා ඒවත් ඒක ඒ වෙලාවට දැනෙන්නේ නැහැ. එහෙම ලොකු දෙයක් නිකන්
යන්තම් හෙලවීමක්
තමයි
එතකොටත්
මට
දැනෙන්නේ. ඔව් කමක් නැහැ. දැන් ඔය හෙලවීම කයේ වෙනත් තැන්වල දැනෙනවා නම් ඒකත් බලන්න දැන්. දැන් උතන ඔය නිරීක්ෂණේ තව ටිකක් පණ ගන්නවලා ගන්නයි තියෙන්නේ. දැන් අරමුණ සියුම් වෙලා තියෙනවා. ඒ සිබඳු සියුම් අරමුණු තව ශරීරේ පුරා තියෙන්නත් පුළුවන්. ඒ නිසා හිතේ يعني විසිරෙන්නේ නැත්තම් හිත ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැත්තම් එකලාසය පවත්වන්න පුළුවන් නම් සමාධිය පවත්වන්න පුළුවන් නම් වෙන තැනකටත් යොමු කරන්නත් හැකියාව තියෙනවා නම් දැන් තව ටිකක් කරමුණු මේ වැඩේට එකතු කරලා දුන්නට කමක් නැහැ. එතකොට මොකද අපි මේ නිරීක්ෂණය හරහා තමයි අපි තුන නුවණක්
වැඩෙන්නේ. දැන් මම පාඩි වෙලා ඉන්නකොට මගේ ඇඟ ස්පර්ශ වෙන තැන් ඒ වගේ දේවල් බැලුවට
ඒත් වැඩක් නැහැ. කමක් නැහැ. කමක් නැහැ. ඔව්. මොකද දැන් හිතන්න මෙහෙම දැන් අපි මේ ආයුධයක් මුවත් තියාගෙන තියෙනවා. අතන මේ ආයුධේ මුවත් තියාගෙන නිකන් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මේ ආයුධෙන් දැන් වැඩේ ගන්න ඕනේ. පුළුවන් තරම් එයාට වැඩ දුන්න තරමට තමයි අපිට නිකන් එතුලින් යම්කිසි අත්දැකීමක් ලැබෙන්නේ. විපස්සනාව කියන එක ආයුධයක්. විපස්සනා නුවණ කියන එක ආයුධයක්. මේ ආයුධය නැවත 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 පාවිච්චි කිරීම තුලින්මයි ඒක තව තවත් මුවහත් වෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ. නිකන් තියන් සිටීම තුල නෙමෙයි. මුලදී මම මේ කියන්නේ හැම ඔය තියරි එකත් පස්සේ බිඳිලා යනවා. නමුත් මේ දැන් මේ ගත කරන කාලෙදී ඔය නිරීක්ෂණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා තව ටිකක් නිරීක්ෂණය වැඩි කරන්න. හොඳයි හොඳයි.
දරුවන්සන්.
හොඳයි දරුවන්සන්යි.
ඊළඟ දහම් ගැටලුව රාම්‍යට ඉදිරිපත් කරන්න පුළුවන්.
අපසරයි ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මගේ භාවනාවේ අත්දැකීම් වලට සම්බන්ධව මම දිගටම වගේ විශේෂයෙන්ම පරියංක භාවනාවේදී මගේ හිත මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා බලනවා. සමහර වෙලාවට මට දැනෙනවා මගේ හිත ලෝභ සහිත සිතක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඒක මම දැක්කම ඒ ලෝභය නැති වෙලා යන්නේ. ඒ සිත ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඊළඟට මම ද්වේෂ සිතක් නම් මම ඒකත් නොටිස් කරනවා. ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ලෝභ සිතක්, ද්වේෂ සිතක් සහ ඕනෑම සිතක් දැක්කත් නැවත නැවත ඇති වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මම ඒකට අත දාලා මම ඉතින් ඒ යම් කිසි දෙයක් ගැන මට ලෝභයක් ඇති වුණා නම් ඒකේ අනිත්‍ය බව මෙනෙහි කරලා හරි ඒකේ අගයක් නැති බව ඇයි මට මේකට ලෝභයක් ඇති වුණේ මම මේකට අගයක් දුන්නු නිසා නේද ඇති වුණේ කියලා ඒකේ අගයක් නැති බව මම ඒ වෙලාවෙම අනිත්‍ය වගේ දෙයක් මෙනෙහි කරලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි මම අහලා තියෙනවා භාවනාවේදී අපි එහෙම ඇඟිලි ගහන්න හොඳ නෑ කියන එක. ඉතින් එතකොට මම වැරදි වැඩක්ද ස්වාමීන් වහන්සේ කරා?
නෑ ඒක තමයි. මං දැන් මෙහෙමයි. අපි කියන්නේ ලෝභ සිතක් පහළ වුණාම ඒ ලෝභ සිත නැවත නැවතත් පහළ වෙනවා නම් ඒක සෑහෙන වෙලාවක් තිස්සේ හිතේ පවතිනවා නම් ඒ කියන්නේ අපි තුලින් යම්කිසි අනුග්‍රහයක් පොඩි සපෝට් එකක් ඒකට ලැබිලා තියෙනවා.
එහෙමයි.
දැන් අපි හිතන්න ලෝභ සිතක් පහළ වුණා. අපි නිකන් ඒ දිහා හැරිලා බැලුවා. බලනත් එක්කම එයා ගියා. ඒ කියන්නේ යාගින් වෙච්ච හානියක් අපිට නැති තරම් එයා ආවා. නම් අපි කිසි අනුග්‍රහයක් කළේ නැහැ. අපි කිසිම මේ ඒකට වැදගත්කමක් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසාම එයාට සොයන් වශයෙන් පවතින හැකියාවක් නැති වුණා. එයා යන්න ගියා. ඉතින් ඔය දෙවෙනි අවස්ථාවට එනවා නම් අපිට අර තරම් ඇඟිලි ගහලා බලන්න දෙයක් නැහැ. මොකද එයා ගියානේ. නැවත හිත ඉක්මනටම විවේක වුණා. හැබැයි අපිට තේරෙනවා නම් කෙනෙක් ආවා. හැබැයි නොදැනුවත්වම වගේ මම ඒකට කැමැත්තක් හිතේ ඇතිලා තියෙනවා. ඒක මම පෝෂණය කරලා තියෙනවා. ඉතින් එයා දැන් ඔන්න මුල් බැහැ ගන්නයි හදන්නේ. එයා දැන් පොඩ පොඩ මගේ හිත ආක්‍රමණය කරන්නයි හදන්නේ. දැන් ඉතින් ඔන්න මට නුවණ පහළ වුණා. දැන් ඉතින් මේක මෙහෙම තියන් හරියන්නේ නැහැ. මෙයා යවා ගන්න වෙනවා. එතකොට එහෙනම් මම දන්න උපක්‍රමයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට අන්න මේ විතර්කය බැහැර වෙලා යාවි. ඒ නිසා මේ අවස්ථා ඉතින් අවස්ථානුකූලව තමයි මේ අපිට පියවරක් ගන්න වෙන්නේ.
එහෙමයි. ඔව්. එතනදී පොඩ්ඩක් අර මම එහෙම මැදිහත් වෙලා ඒකේ අගයක් නැති බව මම තේරුම් ගන්න එකේ
වරදක් නැහැ. වරදක් නැහැ. මොකද අපි එහෙම කළේ නැත්තම් මෙයා තවදුරටත් ඉඳලා අපිව ආක්‍රමණය කරන්නත් ඉඩ තියෙනවා.
එහෙමයි.
ඔව්. දැන් ඕක ඇත්තටම කතා කරනවානේ අර විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ එක උපක්‍රමයක් වශයෙන් මේ විතර්ක හිතින් දුරු කිරීමේ එක උපක්‍රමයක් වශයෙන් අපිට කියලා දෙනවා ආදීනව මෙනෙහි කිරීම කියන එක. කියන්නේ අපි මේ ලෝභ හිතක් පහළුනේ මේක දිගට පවත්වන්න ගියොත් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මේක අනතුරුදායකයි කියලා මම මේ මටම ඒකේ තියෙන ආදීනව ටික පෙන්ලා දෙනවා. එතකොට ඒක මම අර පෝෂණය කරන ගතිය අඩු වෙලා මගේ හිත අතහැරලා යා යනවා. ඒක වැරද්දක් නැහැ. ඔව්.
එහෙනම් මට ඒක හොඳට තේරුණා.
හොඳයි.
ඒ කියන්නේ මට විචිකිච්ඡාවක් ඇති වුණාට මම කරලා තියෙන්නේ හරි දේ කියලා මට සතුටුසයක් ඇති වෙනවා. දෙවෙනි ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ ඔක මට දිගටම මේ තියුණු දෙයක් ඔය ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට දැන් ඔබ වහන්සේ අද කිව්වා අර මේ තීන මිද්දේ රූපයෙන් අපිට නිබ්බිදාව තීන මිද්දයක් කියලා අපිට හිතන්න පුළුවන් කියලා සමහර විට.
ඔව්.
එතකොට ඒක ඒ කියන්නේ ඔය අර ස්වාමීන් වහන්සේ අර ෆ්ලක්ස් එකක් එහෙම නැත්නම් ගොජය කියන අවස්ථාවද?
අන්න හරි. ඒක තමයි.
ඔව්.
ඒක තමයි.
එතකොට ස්වාමීන් වහන්සේ ගොජය කියන අවස්ථාවේදී අපිට නිකන් නාම රූප වගේ දේවල් රූප වේදනා සංඥා හැමදේම මික්ස් වෙලා පේන්නේ අපිට වෙන වෙන වශයෙන් පේන්නේ. ඒක හරිද ස්වාමීන්
වහන්සේ? ඒකත් හරි. ඔව්.
ඒක තමයි මට ඒක ඒ නාම රූප ගැන තියෙන මේ වැකේ මුකුත් තේරෙන්නේ නැතුව සමහර අවස්ථාවල් වල ඔබ හැමතිස්සෙම ඇති වෙනවා නෙමෙයි නමුත් සමහර අවස්ථාවල් වල දේවල් කිසි දෙයක් දැනෙන්නේ නැතුව නමුත් මොකක්ද එකක් තියෙනවා වගේ දැනෙනවා නමුත් ඒක දැඩීමක් සංඥාවක් හඳුනා ගැනීමක් කිසි දෙයක් වෙන්නේ
නැහැ
නමුත් මට ওই ගොජය කියන එක හරියටම පැහැදිලිව හඳුරගන්න ඒ කියන්නේ ගොජය ඇති වෙන්නේ මේ නිබ්බිදාවක් ඇති වීම නිසා එහෙමද
ස්වාමීන් වහන්සේ? නෑ ගොජය නිසා තමයි නිබ්බිදාව ඇති වෙන්නේ.
ආ ගොජ ආ ඒක අපි හරි හරි ඒක ඒ කියන්නේ ඒ බබල කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැතිකොට නිකන් එපා වීමක් වගේ
ඇති වෙනවා. එතන තමයි දැනෙන්නේ නැතිකොට කියනට වඩා දැන් අරමුණේ තියෙන රස නැතිවීම නිසා. දැන් හිතන්න අපිට හිතන්න මල් වත්තක් තියෙනවා. දැන් මේ මල් වත්තේ එක එක જાතියේ මල් තියෙනවා. දැන් එහෙම එතකොට මේ මල් වත්තේ ඉතින් අපිට බලබලා මේකේ රසයක් විඳින්න පුළුවන්නේ නේද? මොකද එක එක જાතියේ මල් තියෙන හැම මලක්ම හරිම ලස්සනයි සුවඳ හමනවා. ඉතින් පුදුම චමත්කාරයක් තියෙන. ඉතින් අපිට මේ මල් වත්තේ රස විඳින්න පුළුවන්. හිතන්න දැන් මේ මල් ගොඩක් තියෙනවා. හැබැයි ඔක්කොම මල් ටික නිකන් එකට නිකන් ඔක්කොම මැලවිලා පර වෙලා තියෙන්නේ. ඔක්කොම නිකන් දුබුරු පාට වෙලා තියෙන්නේ. දැන් මේ අහවල් જાතියේ මලක් මේ පර වෙලා තියෙන්නේ කියලා හොයාගන්න බෑ. ඔක්කොම මල් පර වෙලා. දැන් ඉතින් මේක බලන්න ආසාවක් නැන්නේ දැන් නේද? එහෙනම් මොකද මේ පරවෙච්ච මල් ටිකක් නේ දැන් මේකේ ලස්සනක් පේන්නෙත් නැහැ ඊට පස්සේ සුවඳක් හමන්නෙත් නැහැ මල් වත්තක් බව නම් දන්නවා හැබැයි ඉතින් කිසිම ගතියක් නැහැ කිසිම ලස්සනක් නැහැ කිසිම චමත්කාරයක් නැහැ දැන් ඉතින් මේ මල් වත්ත බලලා වැඩක් නැහැ නේද
නැහැ එහෙමයි සෝ
ඉතින් එතකොට මල් නැතුව නෙමෙයි
එහෙමයි
හැබැයි පරවෙලා අනිත් වගේ තමයි දැන් මේ අරමුණු නැතුවම නෙමෙයි මේ මට්ටම අපි තාම කතා කරන්නේ අරමුණු නැතුව නෙමෙයි අරමුණු තියෙනවා ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා මේ අරමුණු වල නෑ කිසි රසයක්. ඉතින් එතකොට දැන් හිතට එපා වෙනවා මේක බලන්න. ඔව්. ඔන්න ඔය වගේ මට්ටමත් තමයි අපි මේ ගොජයක් කියලා කතා කරන්නේ.
එහෙමයි ස්වාමී. සෝ මට ඒක හොඳට තේරුණා. දැන් ඒ කියන්නේ අරමුණේ රසයක් නැති වෙනකොට අපිට නිකන් කලකිරීමක් ඇති වෙනවා.
අන්න හරි.
නිකන් එපා ඔය එපා වගේ. නමුත් එතනදී අපි නමුත් ඒක අපි දැනගන්න ඕනේ අවස්ථාවේදී,
හැබැයි
මේ
ඒකම
අවස්ථාවේදී
හැබැයි තව ටිකක් ඒකම පෙන්න ඉන්න ඕනේ ඉතින්.
ඒ
කියන්නේ ඒක දැන් එහෙමයි කියලා නැගිටලා ගිහිල්ලා හරියන්නේත් නැහැ. හිත නින්දට වට්ටගෙන හරියන්නේත් නැහැ. තව ටිකක් මේකම පෙන්න ඉන්න ඕනේ. මොකද තාම හිත මේකෙන් අයින් වෙලා නැහැ තාම. මොකද දැන් අර හැබැයි දැන් මේ දැන් අපේ හිතයි නැත්නම් මේ බලන හිතයි පේන රූප ටිකයි නැත්නම් අරමුණු ටිකයි අතර දැන් ටික ටික දුරස් වීමක් පහළ වෙනවා, මේකෙන් විරාගයක් පහළ වෙනවා. හැබැයි තාමත් මේක අල්ලගෙන ඉන්නවා යා.
එහෙමයි.
යම් වෙලාවක මේක හිතෙන් අයින් වේවි. අයින් වේවි. එතෙක් ඉතින් චුට්ටක් ඉතින් මේකෙම පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා.
සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක මම උත්සාහ ගන්නවා ඇතිවීම නැතිවීම බලන්න.
නෑ නෑ නෑ. පේන්නේ. දැන් කියන්නේ ඇතිවීම නැතිවීම මුලින් පෙනුණා. ඇතිවීම නැතිවීම අපි වෙන්වෙන් වශයෙන් දැකගත්තා. ඒ පස්සේ ඒවත් පෙනිලා ආපු මට්ටමක් තමයි මේ අපි කතා කරන්නේ.
ඒකත් නෑ. ඒකත් ඉතින් මීරිය අරගෙන මම හුඟක් වෙලා
නෑ. එහෙම හරියන්නේ
නෑ. මීරිය මතක් කර කර
එපා එපා එපා. නෑ එතෙන්දි ගැලපෙන්නේ නෑ ඒ වැඩේ. දැන් ඔක්කොම ටික මිශ්‍ර වුණාට පස්සේ එතෙන්දී අපිට නිකන් ඔහෙ අර විරාගීව ඒ දිහා බලා සිටීම පමණයි කරන්න වෙන්නේ.
පමණයි කරන්න පුළුවන්. එහෙමයි සර්. හොඳටම
තේරෙනවා සර්. හරි.
ඔබ වාසියට දරුවන් සන්නයි.
හොඳයි. දරුවන් සන්නයි.
ඊළඟ තහම් ගැටලුව දිනුෂාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් පොඩ්ඩක් හයියෙන් කතා කරනවද මට ඇහෙනවා මදි.
අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ලාවට ඇහෙනවා.
ආයි මම මේක දාගන්න. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ආ ඔව් දැන් නම් හොඳට ඇහෙනවා. හරි.
ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල ටිකක් දිගට වැඩ ප්‍රබාවනා කරනවා. කමඨාන් සුද්ධ කිරීමකුයි තව පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා ඒවයි දැනගන්න කතා කරේ.
හරි.
මම ධර්මදේශනාවක ඇහුවා මුලින් වචී සංස්කාර ගෙවිලා ඊට පස්සේ තමා ආනාපාන සතිය ගෙවෙන්නේ කියන්නේ කාය සංස්කාර ගෙවෙන්නේ කියලා.
හරි.
දැන් මම භාවනාවට වාඩි වුණාම මුලින්ම දැන් ආනාපාන සතිය බලනවා. හුස්ම වැටෙන හුස්ම ආශ්වාස ප්‍රශ්වාස බලනවා. ඊට පස්සේ සිතිවිලි ටිකක් එනවා. සමහර වෙලාවට ප්‍රපංචත් කෙරෙනවා. ඊට පස්සේ ආපහු මතක් වෙලා ආපහු එනවා. ඊට පස්සේ ආයෙ ටිකක් ආනාපාන සතිය බලනවා. ඊට පස්සේ ආයෙ සිතිවිලි එනවා. ආනාපාන සතිය ඔහොම වෙලා තමයි ආනාපාන සතිය ටිකක් වෙලා යනකොට ගෙවිලා යන්නේ.
හරි.
එතකොට සමිනවාස දැන් කාය දැන් සමහර වෙලාවට සිතිවිලිත් එක පැටලි පැටලි ඉන්නවා නිකන් සිතිවිලි ඔහෙ තියෙනවා. ඊට පස්සේ මතක් වෙලා බලනකොට ආනාපාන සතිය නෑනේ කියලා බලන එතකොට එහෙම වෙනවා. ඒක ඒක
නෑ. ඉතින් ආනාපාන සතිය නෑ. ඒ කියන්නේ දාම කියන්නේ සිතිවිලි තියෙන මට්ටමකදී ආනාපාන සතිය වෙන්න නොතිබෙන්න බෑ. ආනාපාන සතිය ඇති. නමුත් අර අපේ අවධානය ඒකට ප්‍රමාණවත් තරම් යෙදිලා නැහැ. අපි අර සිතුවිලි වල පැටලිලා ඉඳලා තියෙන්නේ. අපිට ආනාපානය බලන්න තරම් අවධානයක් නැහැ. අපි සිතුවිලි වල নিমগ্ন වෙලා. නමුත් හිතන්න යම් වෙලාවකදී සිතුවිලි වලින් හිත මුදවගෙන අපි ආනාපානයට හිත යෙදුවා නම් එතකොට නැවතත් ආනාපානය හඳුනගන්න පුළුවන් වේවි. දැන් අපි අදත් කතා කරේ අර අමනසිකාරය ගැන. අමනසිකාරයක් නම් අපේ හිතේ තියෙන්නේ. අපිට වමනා තැනට අපි අවධානය යොමු කළ නැත්නම් අපිට ඒ අරමුණ තේරුම් යන්නේ නැහැ. අපි මොකද අපේ හිත තියදලා තියෙන්නේ වෙන තැනකට. නමුත් අපි ආනාපානයට නම් මානසිකාරයේ යෙදුවේ ඔන්න ආනාපානය නැවත මතුවලා එවි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආනාපානය අමනසිකාර මට්ටමේදී නැහැයි කියලා. නමුත් අපි ඒ තිබුණ ආනාපානයට අපේ මානසිකාරයේ යොදලා නැහැ.
සිතිවිලි දැන් පැටලි පැටලි ඉඳලා ඊට පස්සේ ආනාපාන සතියට සිත යොදවනවා. එතකොට ආනාපාන සතිය එක්ක ගොඩක් සියුම් වෙලා එහෙම නැත්නම් දැනෙන්නේ නැති මට්ටමකට ගිහිල්ලා.
හරි. ඔව් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්.
එතකොට දැන් මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් කාය සංස්කාරය ගෙවෙනවා කියන්නේ වචී සංස්කාර නැතුව ගිහිල්ලා වෙන්න ඕනේ කියලා බණ කැහුවා. ඒ කියන්නේ
ඔව් නෑ මෙහෙමයි. දැන්
ඔතන
නෑ නෑ ඔතන මෙහෙමයි. හතර වචී සංස්කාර කියන එක ඒකේ සියුම් මට්ටම තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. එතකොට අපිට වචී සංස්කාර මුලින්ම නැති වෙනවා කියලා කියන්නේ අපි දැන් කියන්නේ ප්‍රබලව කියන්නේ කට ඇරලා කතා කරන එක දැන් කොහොමත් නැතර වෙලා තියෙන්නේ. දැන් වචන කතා කරන එක කොහොමත් නැතර වෙලා තියෙන්නේ. ඊට පස්සේ හැබැයි ඒකේ රොඩ්ඩක් වගේ තාමත් අර විතක්ක ਵਿਚාර කියන ඒවා තියෙනවා. එතකොට ඒ විතක්ක විචාර කියලා කියන්නේ හිත නැවත නැවත එක එක අරමුණු වලට පයින්නවා, පැනලා ඒ අරමුණු වල තාම හැසිරෙනවා. ඒ හිතේ තියෙන ඒ තාම චංචල ගතිය, අරමුණු වලට යන ගතිය තාම තියෙනවා. ඉතින් ඒක තමයි තාම වචී සංස්කාරයක රොඩක් වශයෙන් තාම ඉතිරිලා තියෙන්නේ. එතකොට ඒකත් දැන් අතර වශයෙන් දැන් ඔක මේ සමතේ පැත්තෙන් විස්තර කරනවා නම් දැන් වචී සංස්කාර මට්ටමක්, ඒ වචී සංස්කාර වල ප්‍රාථමිකම මට්ටමක්, මූලිකම මට්ටමක් ප්‍රථම ධානයේ තියෙනවා. දෙවන ධානයට එනකොට තමයි ඒක හැලෙන්නේ. එතකොට ඔන්න වචී සංස්කාර හැලුනා කියලා කියන විතක් ਵਿਚාර සම්පූර්ණයෙන්ම නතර වීමක්, අරමුණක් තුල හිත හොඳට নিমগ্ন වීමක් ගැන තමයි එhmenan කතා කරන්නේ දෙවනි ධානයේදී. එතෙන්දී එතෙන්දී දැන් විපස්සනා පැත්තෙන් කියනවා නම් දැන් අපි වේදනානුපස්සනාවක් බලබලා හිටියා. හැබැයි වේදනානුපස්සනාවක් තාම හොඳට කෙරුන්නේ නැහැ. මුල් අවස්ථාවේදී හිත එහෙට පැනනා, මෙහෙට පැනනා, වේදනාවක් පොඩ්ඩක් දැක්ක, ආයෙත් ඔන්න හිත එහෙට පැනනා, මෙහෙට පැනනා, වේදනාවක් පොඩ්ඩක් දැක්ක, තාම නිකන් නැහැ හිතේ එකලසක්. හැබැයි ඊට පස්සේ හොඳට හිත වේදනාවෙම නතර වුණා. දැන් වේදනාව විතරයි දැන් පේන්නේ. අනිත් දේවල් මොකක්වත් නැහැ. හොඳට ඒකම විතරයි තියෙන්නේ. දැන් එතකොට අර වචී සංස්කාරවල සියුම් වීමක් දැන් තියෙන්නේ. විතක්ක ਵਿਚාරවල සියුම් වීමක් දැන් තියෙන්නේ. ඉතින් ඒක අපිට කියන්න පුළුවන් ඕනේ නම් මේ විපස්සනාවේ ප්‍රථම ධ්‍යාන මට්ටමක් කියලා. මොකද දැන් මතුවෙන මේ වේදනාව බලබලා ඉන්නවා. වෙනත් දෙයකට අරමුණකට හිත යන්නේ නැහැ. ඒක විපස්සනාවේ ප්‍රථම ධ්‍යානයක් වශයෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න දැන් ආයෙත් හිත ඊළඟ වේදනාවට නංවනවා කියලා දෙයක් නැහැ. හිත නිකන් නතර වෙලා වගේ තියෙනවා. හැබැයි වේදනාවන් අලුත් අලුත් කුඩා කුඩා වේදනාවන් මතුවේ වෙනවා. ඉතින් ওই මට්ටම දෙවන ධ්‍යානයක් වගේ ගන්න පුළුවන්. දැන් ඔන්න විතක්ක ਵਿਚාර සමනය වෙලා. මොකද මේ අපි තුමු එක ප්‍රබල වේදනාවට හිත නංව ගත්තා. නංව ගත්ත එකෙන් විතක්කේ ඉවරයි. විචාරයක් දැන් යොදාගෙන ඉන්නවා. හැබැයි අලුතෙන් කියලා නංවන්න දෙයක් නැහැ. මතුවෙන එකේ යා සියුම් බව නිසා එතනම ඒක දැන් වෙනස් වීමක් එයාට පේනවා. ඉතින් එතකොට අන්න විතක්ක ਵਿਚාර හැලිලයි කියලා කියන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි කාය සංස්කාර සමනෙවීමක් ගැන හිතන්නත් අවශ්‍ය නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට ඔතෙන්දී අර පොතේ තියෙන තියරි එක මතක් කරගන්න එහෙම එතෙන්දී අවශ්‍ය නැහැ. මට නම් හිතෙන්නේ එතෙන්දී අර අනවශ්‍ය විදිහේ සැකයක් පහළ වෙන්න පුළුවන්. ඔය සැකයක් පහළ වීම නිසා ආයෙත් භාවනාව නිකන් මේ කැඩෙන්න පුළුවන්. මොකද අපි කල්පනා කරන්නේ වෙන දෙයක්නේ. දැන් මේ වේදනානුපස්සනාව පඩන්න තියෙන තැනදී මං කල්පනා කරනවා මෙතනින් දැන් කාය සංස්කාර සංසිඳිලාද තියෙන්නේ, මේ වචී සංස්කාර සංසිඳිලාද තියෙන්නේ. ඒවා ගැන මං කල්පනා කර කර ඉන්නවා. මේ වැඩෙන වේදනානුපස්සනාවකට ප්‍රමුඛත්වය දීලා නැහැ. ඉතින් එතෙන්දී එහෙනම් අපි තේරුම් ගත යුත්තේ මෙතෙන් මේ වැඩෙන භාවනාවටයි මුනිකත්වයේ දී යුත්තේ.
එහෙමයි සම්මිනවස්. ඒක තේරුණා. අර දෙවෙනි අවස්ථාව කිව්ව සම්මිනවස් දැන් මට සමහර වෙලාවට වෙනවා නිකන් ඔහොම බලන් ඉන්නකොට නිකන් නලියන වගේ මුළු ඇඟ පුරාම ඒක ඇඟේ කොතනද කියලා දැනෙන්නේ නැතු නිකන් ගුලියක් වගේ.
හරි.
නලියන වෙනවා. ඒක අර දෙවෙනි අවස්ථාව කියලා කිව්වා.
ඔව් ඒක ඉතින් අද අපි අර කලින් කතා කරපු ගොජේ කියන වගේ එක ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා ඔක්කොම ඒ ඔක්කොම දිහා නිකන් මට හැබැයි මධ්‍යස්තව බලන් ඉන්න පුළුවන්. ඔක්කොගෙම තියෙන නිකන් නලීමක්, නලියෑමක්. ඔක්කොගෙම තියෙන කම්පණය වීමක්, ඔක්කොගෙම තියෙන චංචල වීමක්. ඒක දිහා ඉතින් මම බලාගෙන ඉන්නවා.
එහෙමයි. ඔව්. සමහර ලාවට ඒකට එකපාරටම යන්නත් පුළුවන්. එහෙම වරදක් නැහැ.
ආකමක් නැහැ. එකපාරට දැන් ඒක Tamanට ටග් ගාලා ඒක ගන්න පුළුවන් කියනට වඩා ඒක තියෙනවා. තියෙන එකට ටග් ගාලා අවධානය යොමු කරන්න පුළුවන් නම් කිසි වරදක් නැහැ. මොකද දැන් කියන්නේ අර හිතේ සියුම් බව රැකිලා තියෙනවා නම් ඔය ටික මතු වේවි. වැරද්දක් නැහැ ඒක. ඔව් ඔව්. දැන් ඒක තුල පැවැත්වීම තුලම හිතට තව තව සම්පජඤ්ඤේ වැඩෙන්න, ප්‍රඥා වැඩෙන්න අවස්ථා සලස්සලා දෙන්න.
එහෙමයි. ඒක තුල සිතවිලි, ආනාපාන කැලි, පොඩි පොඩි ඒවා හැම හැමදේම තියෙනවා.
හරි. කමක් නැහැ. කමක් නැහැ. ඔතන ඇත්තටම මෙහෙමයි තීරයක් වශයෙන් කියනවා නම් තියෙන්නේ ඔය කොයි දේත් සංකත දේවල්. කොයි දේත් ඇවිල්ලා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල්. ඒ නිසා අපි කොයි ප්‍රදේශයේ බැලුවත් කිසි වරදක් නැහැ. අපි තුල ඒ ත්‍රිලක්ෂණයක් තමයි වැඩෙන්නේ. මොකද මේ කවුරුත් අපිට කියලා දෙන්නේ එකම පාඩමක්. ඒ හැමෝම හැසිරෙන්නේ එකම අන්දමකින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සංකත ධර්මයන් වල මේ තියෙන ලක්ෂණ තුනක්. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤසත්තම් පඤ්ඤායති කියලා. ඒ නිසා ඒක පොදුවේ කොයි හේතුප්‍රත්‍යයෙන් හටගත්ත කොයි දෙයටත් ඔය න්‍යාය අදාළයි. ඉතින් ඒකයි අපිට විපස්සනාවේදී අහවල් දෙයම බැලිය යුතුයි කියන දෙයක් නැහැ. අපිට රූප ධර්මත් බලන්න පුළුවන්, වේදනාවන් බලන්නත් පුළුවන්, සංඥාවන් බලන්නත් පුළුවන්, සංස්කාර බලන්නත් පුළුවන්, විඥාන බලන්නත් පුළුවන්. ඉතින් ওই කොයි දේත් පෙන්වන්නේ එකම කතාවක්.
එහෙමයි ස්වාමීනා. තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමින්වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමින්වහන්සේ මම පුංචි ප්‍රශ්නයක් අහන්න ගත්තේ.
ඔව්.
මේ සරල මේ අපි දැන් මේ කරන මේ සරල සක්මන් භාවනාව වැඩද්දී මේ සක්මන් භාව ටිකක් හොඳට කෙරෙද්දී, ඒ කියන්නේ වට ගණනාවක් පොඩ්ඩක් හිත පිට යන්නේ නැතුව හොඳට කෙරීගෙන එද්දී අර බුහාංශ දේශනා කර විදිහට ඇත්තටම නිද්‍රා සීලි ගතියක් එනවා.
හ්ම්.
ඉතින් ඒ තීන මිද්දේ නැති කරගන්නේ කොහොමද ස්වාමින්වහන්සේ?
ඒක තමයි. දැන් ඒක ඇත්තටම කිරීම හරහාමයි ඉතින් කරගන්න වෙන්නේ. දැන් ඒ කියන්නේ අපි දැන් ඔතෙන්දී අරමුණ අපි කියනවා ගෙවෙනවා කියලා. නැත්තම් අරමුණේ රස අඩු වෙනවා කියලා. නැත්තම් අරමුණ සියුම් වෙනවා කියලා. ඉතින් එතකොට තාම අර ඒ මට්ටම තුල අවදියෙන් ඉන්න තරම් අපේ හිත තුල සතිය දිනු වෙලා මදි. ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඉතින් අපි ඕක තව තව ප්‍රගුණ කරන්න අපේ හිතේ සංවේදී බව වැඩි වෙනවා. සියුම් භාවයේ වැඩි වෙනවා, සතිමත් භාවයේ වැඩි වෙනවා. එතකොට යාට පුළුවන්කමක් ඇති වෙනවා අර වගේ අරමුණ සියුම් වුණත් අවදියෙන් ඉන්න, සිහියෙන් ඉන්න. ඒ නිසා ඕක කියන්නේ ඕක දුරු කරගන්න තියෙන එකම උපක්‍රමය නැවත නැවත ඔය කියන්නේ ඔය කරගෙන යන භාවනාව තව තව දිගට කරගෙන යන්න. يعني ඒත්
නැවත
කරගෙන යන්න. ඔව්. අනිත් එක තමයි දැන් බලන්න තමන් හුඟා කාර්ය බහුලව නම් ඉන්නේ. ඉතින් එතකොටත් අර සරල ආරමුණක හිත තිබ්බහම හිතට තීන මිද්දයක් තමයි ඇති වෙන්නේ. මම හිතන්නේ හුඟක් වෙලාවට ඔය භවනා වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වෙන පිරිස් හුඟක් වෙලාවට අපි තුමු රාජකාරී බහුලව තාමත් රාජකාරී වල නිරත වෙන අය නම් ඉතින් පළවෙනි දවසේ දෙකේ තුනේ නිින්ද යන ගතිය වැඩි. මොකද මේ කරන්න තියෙන්නේ බොහොම සරල වැඩක්. ආශ්වාසයක හිත තියන්න, ප්‍රශ්වාසයක හිත තියන්න, පින්බීමක හැකිලීමක හිත තියන්න. එහෙමත් නැත්නම් වමක දකුණක හිත තියන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අර කර කර හිටිය බොහොම සංකීර්ණ වැඩවලට සාපේක්ෂව දැන් කරන්න තියෙන්නේ අතිශය සරල අරමුණක හිත පැවැත්වීම. ඉතින් එතකොට හිතට කම්මැලි. නමුත් ඒක එහෙමයි කියලා අතාරින්න නෙමෙයි අපිට තියෙන්නේ, ඒක නැවත දිගට දිගට කරගෙන යන්න. කරගෙන යනකොට හිත හුරු වෙනවා, හිත සියුම් වෙනවා, හිත සංවේදී වෙනවා. මේ සරල අරමුණකත් සිහියෙන් ඉන්න, අවදියෙන් ඉන්න.
ඔව්
හරි.
තිරුවන්
සරණයි. හොඳයි. තිරුවන් සරණයි. හොඳයි. එහෙනම් ඉතින් අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්නේ පමණයි. ඉතින් අද අපි ඇත්තටම සම්බන්ධ වුණෙත් Nisan වණේටම අනුබද්ධිත ඉමදුව ආරණ්‍ය සේනාසනයේ ඉඳලා. ඉතින් අද දවසේත් මේ පින්වතුන් ධර්ම දේශනාවකට අහුම්කන් දුන්නා, ධර්ම සාකච්ඡාවකටත් සහභාගී වුණා. ඉතින් අපි මේ අන්දමින් අද ධර්ම සාකච්ඡාවට සම්බන්ධලා ධර්ම දේශනාවට අහුම්කන් දීලා රැස් කරගත්තා වූ සීලම කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව ආબોධයේ පිණසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කළා, පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුහුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නැමද නමස්කාර කිරීමට අප සිල් දෙනාටම අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සී තුං වන්දි තුං වරං ශාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට නිරෝගී භාවයත් දීර්ඝාජ සම්පත් ලැබේවා කියා අප සියලු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.